2018 වසරේ 8 වෙනි මාසේ 5 වෙනිදා වස්සාන සමයේ ධර්මදේශනා භාවනා ධර්ම සාකච්ඡා වැඩසටහන. මා කල්පනා කළේ මිනිස්සුන්ට දෘෂ්ටිවලින් මිදිලා තමන් මෙලවට උපත ලබා සිටී ස්වභාවිකත්වයට පත්වෙන්නට මෙච්චර අපහසු වෙයි කියලා. තමා ළඟ තියෙන දහමට මිනිස්සුන්ට ලං වෙන්න මෙච්චර අපහසු වෙයි කියලා මම මේ කල්පනා කළේ. මේ කියන්නේ ස්වභාවික වෙන්න, තමා ළඟට සමීප වෙලා තමා ළඟ තියෙන හෘද සාක්ෂියේ ආත්ම සංවේදී ධර්මය හඳුනගන්න. ඒක මොනතරම් අමාරුද අපේ මේ ඔළුව නිසා. තේරුණානේ? ඔළුවේ තමයි අපේ අධ්‍යාපනය, දෘෂ්ටි සියල්ල තියෙන්නේ. අධ්‍යාපනය හොඳයි. අධ්‍යාපනය තුළ අර ලෝභ ద్వේෂ මෝහ දෘෂ්ටි නැත්තා. අධ්‍යාපනය කිව්වම කොච්චර අධ්‍යාපනය තියෙනවද? දැන් නරක දෙයක් ඉගෙන ගත්තත් ඒකට කියන්නේ අධ්‍යාපනය. විප්ලවයක් ඉගෙන ගත්තත් ඒකට කියන්නේ අධ්‍යාපනය. මොන ශාස්ත්‍රය ඉගෙන ගත්තත් ඒකට කියන්නේ අධ්‍යාපනය කියලා. අධ්‍යාපනය තුළ හරි දේ වෙන්න ඕන. ඒ කියන්නේ ලෝභ ద్వේෂ මෝහ නැති දේ වෙන්න ඕන. දෘෂ්ටිය තුලත් එහිමයි. දෘෂ්ටිය තුලත් එහිමයි. සම්මා දිට්ඨිය ගන්න ඕන. මොකද්ද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? ස්වභාවික දැක්ම. මේ ලෝකෙන් දීපු දැක්මවල් අතරේ අතරමං වෙවි බලන්නේ නැතුව අනේ මිනිස්සෙක් හැටියට බලන්න, ජීවියෙක් හැටියට බලන්න. සක්කාය දිට්ඨිය ඇරුණකොට ඔය අනිත් සතුන්ට, ගිරවුන්ට, මයිනන්ට, කුරුල්ලන්ට වෙන දෘෂ්ටි නෑනේ. තියෙනවද? වෙනම ආගමික දෘෂ්ටියක් අතර සත්ව දෘෂ්ටිය විතරයි තියෙන්නේ. මේ මම ජීවත් වෙන්න ඕන කියලා ආත්ම සෙනෙහයත් එක්ක බැඳිච්ච ආත්ම දිට්ඨික බලය යාගේ ඇතුළේ තියෙන ඉච්ඡරණය. ආගමික දෘෂ්ටියක් තියෙනවද කුරුල්ලන්ට? නෑ. රටවල් වල දෘෂ්ටියක් තියෙනවද? නෑ. අනේකාකාර දෘෂ්ටි එකක්වත් නෑනේ. බලනකොට මිනිස්සුන්ට වඩා මේ කුරුල්ල සත්තු දෘෂ්ටි වලින් අඩුයි. බල්ල බලල්ලත් අඩුයි. හැබැයි අර ආත්ම දිට්ඨිය විතරක් ඉක්මව ගන්න බැරි කම විතරයි තියෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි කම විතරයි තියෙන්නේ. හැබැයි මේ නිකන් ඉන්න මේ සත්තුන්ට දෘෂ්ටි දානවා. දාලා උගන්වන දෘෂ්ටි ගත කළා. මේ සතා ඊළඟට දන්නව ගෙදර එක්කෙනාට නැට්ටවනන්නත්, අඳුර නැති කෙනාව හපා ගන්නත් දැනගන්නවනේ. හැබැයි අඩුවෙන් තියෙන්නේ. මොකද ඔබ මිනිස්සු ළඟ වැඩිනේ නේද? හපා ගන්න ගතිය වැඩි. හැබැයි සතුන් ළඟ ඒක අඩුවෙන් තියෙනවායි කියලා අපි හිතමු. ඉතින් ඇයි අපිට මෙච්චර ස්වභාවික වෙන්න අපහසු? මේ අපිට කියන්නේ තමන් වෙන්න කියලා. මේ තමන් වෙන කෙනෙක් වෙලා නේ තියෙන්නේ. කොහොමද තමන් වෙන කෙනෙක් වුනේ? ඈ, තමන් ඔන වෙන කෙනෙක් වෙනවා. ජාතිකයෙක් වුණාම වෙන කෙනෙක් වෙලා. තමන් නෙමේ, තමන්ගේ ස්වභාවිකත්වය නෙමේ. එතකොට තමන් ආගමිකයෙක් වෙනවා. තමන් ආගමිකයෙක් වෙනවා. මොකද ආගමක ඇතුළේ තියෙන ස්වභාවිකත්වයේ අහිමිවීමනේ. ආගමනය කියලා කියන්නේ මේ පරම්පරාවෙන් පරම්පරාවට පරම්පරාවෙන් පරම්පරාවට එන යම්කිසි කියමන් පද්ධතියක් තියෙනවද? අන්න ඒකට කියනවා පරම්පරාවෙන් පරම්පරාවට එන නිසා ආගම කියලා. එතකොට බුද්ධාගම කියලා කිව්වොත් බුද්ධාගම නිවනට හේතු වෙන්නේ නෑ. තථාගත දර්ශනය නම් හේතු වෙනව නිවනට. බුද්ධාගම හේතු වෙන්නේ ඒක ආගම කනිත් ආගම වගේම ඒත්තු ඒ විදියට අදහගෙන ඒ විදියට කටයුතු කරලා ඒත්තු ඒ විදියට සමුගෙන ආවේ. බුදු දහමේ ලොකු දෙයක් කියලා අපිව විනාශ කරන්න නෙමෙයි මේ ඔබ වෙන්න. ඔබ වෙන කෙනෙක් වෙලා ඉන්න එකේ ඔබ බවට පත් වෙන තමා බවට පත් වෙන්න බලන්න. මේ මොහොතේ බලන්න, මේක අහගෙන ඉන්නේ නැතුව මේ මොහොතේ ක්‍රියා කරන්න ඒ විදිහට. තමන් වෙලා බලන්න. තමන් වෙන කෙනෙක් වෙලා බලන්න එපා ලෝකේ. තමන් වුණාම මොකද්ද දැක්ම, මොකද්ද දැනෙන්නේ, මොකද්ද හිතෙන්නේ කියලා බලන්න. තමන්ම වෙලා බලන්න මේ මොහොතේ. අර නොසන්සුන් වෙච්ච කෙනා නෙමෙයි තමන් වෙලා කියලා කියන්නේ. අර කලබලකාරී කෙනා නෙමෙයි තමන් වෙනවා කියලා කියන්නේ. ඒ කලබලකාරීත්වය නැති වුණේ තමන් නොවුණු නිසා. අනුන්ගෙන් ගත්ත දෘෂ්ටි මාන මේ ලෝකෙට ඉපදුනාට පස්සේ අපි කරේ බැඳගත්ත ඇඟේ දාගත්ත තත්ව තානාන්තර නිලතල ඔක්කොම තමන් නෙමෙයි. ඒව තමා කියන කෙනාගේ කරපිට පැටවුණු දේවල්. ඒව තියෙන තාකල් තමන්ට වෙලා බලන්න එයාට බෑ. එයා ඒ දෘෂ්ටි වලින් බලන්න පටන් ගන්නවා. රාජකාරී දෘෂ්ටියෙන් බලනවා. තමන්ව වෙන්න බැරි වෙනවා. ආගමික දෘෂ්ටියෙන් බලනවා. තමන්ට වෙන්න අවස්ථාව, තමන් වීමේ අවස්ථාව නැති වෙලා. ඊට පස්සේ ඒ ඔක්කොම ඇති කරගෙන අපි උද්දච්චකමට අපේම දෘෂ්ටියක් අපි හදාගෙන ඒකෙන් බලන්නත් පටන් ගන්නවා. ඒ කියන්නේ අත්වාදයේ තමන්ගේ තර්කය දැන් මේ මං හිතන විදිය හරි, මට පේන විදිය හරි කියලා හිතුවොත් ඒක අත්වාදය. අත්වාදයෙන් බලන්න පටන් ගන්නවා. ගොඩාක් වෙලාවට තියෙන්නේ, බොහෝ දෙනෙකුට තියෙන්නේ ප්‍රබලවම තියෙන අත්වාදය. මේ මම කියලා හරි කියලා. ඒවයි හිර වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බන වර්ග, අර බන හරි, මේ බන වැරදි, අර බන මෙහෙමයි, මේ බන මෙහෙමයි, අරක මෙහෙමයි, මේක මෙහෙමයි කියන එකම හිත එක තැනකට යනවා. ඒක හොඳයි කියලා හිතනවා. ඒ හිතම තමයි ආයි අනිත් පැත්තට පෙරලෙන්නේ. ආයි තව තැනක් හොඳයි කියනවා. ආයි ඒ හිතම තමයි ඒකත් ප්‍රතික්ෂේප කරන්නේ. ආයි තව තැනකට යනවා. පස්සේ බලනකොට අර මෝහේ මුලාව දුරු වෙන තාක් කල්ම ඔය මාරුව කියන එක සිද්ධ වෙනවා. කමක් නැහැ, හරියට ඥානවන්තයෙක් වුණොත් ඒ මාරුව හරි තැනකදී අවසන් කරගන්නවා. ඔබට පිටතින් භාවනාවක් පිටතින් දෙයක් ගැනීමට අවශ්‍ය කරන්නේ දැන් අපේ ඉන්නතේ කැයිලව සාමිනහස දැන් ඔය ඉරිදා සෙනසුරාද වැඩසටහන් වලට ආවහම භාවනාව අල්ලගන්න පුළුවන්ද කියලා ඇහුවා. ඉතින් මම කිව්වා මේ අල්ලගන්න නම් හම්බෙන්නේ නැහැ අතාරින්න හිතින්නේ කියලා. නේද? භාවනාව අතාරගන්න පුළුවන්ද කියලා ඇහුවනම් හරි. දැන් හැමදාම භාවනාවට ආවොත් මට අතාරගන්න පුළුවන් වේද සාමිනහස? අල්ලගන්න පුළුවන් වේද කියලා තමයි ඒකත් අහන්නේ. සාමිනහසගේ වැඩසටහන අපිට අල්ලගන්න පුළුවන් වෙන්නේ ආව දේශනා ටික දිගටම ඇහුවොත් එහෙම අල්ලගන්න පුළුවන් වෙන්නේ වැඩි භාවනා ඒකත් අල්ලගන්න. ඇයි මිනිස්සු මේ අතහැරීමක් ගැන කල්පනා නොකරන්නේම කියලා එවිට තමයි හිතෙන්නේ. ඒක තමයි පුරුද්ද. හැමදේම අල්ලගන්න තමයි පුරුද්ද තියෙන්නේ. ගැටෙන්න ගැටීම කියන එක අල්ල ගැනීමක් නේ. ගැටීම අල්ල ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ අතහැරීම කියලා කියන්නේ අලීම ගැටීම දුරලීම මිසක් ඈ ගැටීම වශයෙන් අල්ල ගැනීමවත් ඔව් ලෝභ වශයෙන් අල්ල ගැනීමවත් දෝෂ වශයෙන් අල්ල ගැනීමවත් නෙමෙයි. පුදුමයි මේ දෘෂ්ටි සංසිඳවන එක මොන තරම් පහසුද? පිළිල ගහේ හැදෙන ගසක හැදෙන පිළිල ගස වගේ ඒ පිළිල ගස ඒ ගසම විනාශ කරනවා වගේ මේ දෘෂ්ටි නැමැති පිළිකාව හැදිලා මිනිස්සුන්ව විනාශ කරන හැටි. අර පිළිකාවට නෙමෙයි උත්තර හොයන්න ඕන මිනිස්සුන්ගේ දෘෂ්ටිමය පිළිකාවට. ඒ පිළිකාවට වඩා අතිශයින්ම බරපතල පිළිකාවක් තමයි මේ දෘෂ්ටිමය පිළිකාව. ඒක දුරු කරගන්න ඒ පිළිකාව දිගට දිගට වර්ධනය කරන්නට උවමනා කරන දේවල් සපයන් නැතුව ඒ පිළිකාව මර්ධනය වෙන ආකාරයට නිවැරදි ආකාරයෙන් සද්ධර්ම එකතු කරන්න ඕන. තමන්මයි දෘෂ්ටි හැඩගස්සගත්තේ වැරදි විදියට. තමන්ටමයි ඒ දෘෂ්ටි හරි විදියට හැඩගස්ස ගන්න තියෙන්නේ. දැන් තේරුණාද? තමම්මයි වැරදි විදියට දෘෂ්ටි අතගත්තා. දැන් හොඳයි, ඔබ යම්කිසි ආගමිකයෙක් ඇද මෙතන ඉන්න වෙන්න පුළුවන්. මුස්ලිම් ආගමයයි ඉන්න වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි ආගමයයි ඉන්න වෙන්න පුළුවන්, බුද්ධ ආගමයයි ඉන්න වෙන්න පුළුවන්, හින්දු ආගමේ ඉන්න අය වෙන්න පුළුවන්. හරි, ඔය ඔක්කොම මිනිස්සුනේ. කවුද එතකොට ඔය දෘෂ්ටි ඇති කරගත්තේ? තමම්ම නේද? හරි, එහෙනම් ඒක දුරු කරගන්න තියෙන්නේ කාටද? තමන්ටම. එතකොට බුදුහාමුදුරන්ගේ දෘෂ්ටිය මොකද්ද? බුදුහාමුදුරුව මේ ලෝකෙට දෘෂ්ටියක් දුන්නේ නෑ. ඈ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට දෘෂ්ටියක් දුන්නේ නෑ. කිසිම දෘෂ්ටියක් දුන්නේ නෑ. කිසිම ධර්මයක් දේශනා කළේ නෑ. කිසිම ප්‍රතිපත්තියක් දුන්නේ නෑ. කිසිම වැඩපිළිවෙලක් දුන්නේ නෑ බුදු කෙනෙක්. එහෙම කිව්වහම දැන් කල්පනා කරා එතකොට මේ තියෙන වැඩපිළිවෙල වල මොනවද කියලා. ඒ සියල්ලගෙම සංවර කළා, සංසුන් කළා. ඒක වැඩපිළිවෙලක් නෙමෙයි අපි කරගෙන යන වැඩපිළිවෙල වලින් නිදහස් කිරීමක්. බුදු කෙනෙක්ගේ බෞද්ධ සංකල්පය, බෞද්ධ චින්තනය එහෙම දෙයක් නෑ. බෞද්ධ දර්ශනය කියලා එහෙම එකක් නෑ. තථාගත ඒ කාලේ මිනිස්සු මොන තරම් ඥානවන්ත වෙලා තියෙනවද? භාග්‍යවතුන් වහන්සේ, තථාගතයන් වහන්සේ ආමන්ත්‍රණය කළේ. අපි තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. අපි තථාගත දේශනයක් ඇහුවා. මොකන්ද ඒකේ අදහස? මේ ලෝකේ නැති දෙයක් මවාපාන්න නැතුව, දෘෂ්ටියක් ඇති කරන්න නැතුව, ඇත්තටම මේ මානව ස්වභාවයේ බාහිර ධාතු කොටස්වල ස්වභාවයද, ආධ්‍යාත්මික මනෝභාවයන් වල ලක්ෂණයන්ද, පවතින පවතින විදිය, හැදෙන හැදෙන විදිය, ආයේව දුරු වෙලා දුරු වෙලා යන විදිය. යේ ධම්මා හේතුපබවා තේ සං හේතු තථාගතා කියලා කියන විදියට මෙන්න මේ විදියට මේවා හේතු ප්‍රත්‍යයෙන් හැටගැන්නව, මේ හේතු ප්‍රත්‍යයන් දුරු කිරීමෙන් මේකින් නිදහස් වෙනවා කියන ඒ අස්සජි මහරහතන් වහන්සේ වැනි උතුම් මහරහතන් වහන්සේලා ඒ ප්‍රතිස්සකෝලිත කියන ඒ අගසව් දෙනමට කියලා දුන්නු පොඩි පණිවිඩය තුළ අපිට මොන තරම් දෙයක් කියලා දෙනවා. එහෙමනම් මෙහෙන් ගන්න දෙයක් නෙමෙයි, ඔබේ ස්වභාවය ඔබ හඳුනා ගන්නයි තියෙන්නේ. ගන්න දෙයක් නෑ, අතහරින්න දෙයක්වත් නෑ. දැන් හරියට මහන්සි වෙනවනේ අතහරින්න. අතහරින්න දෙයක්වත් නෑ, ගන්න දෙයක්වත් නෑ. මොකද හේතුව ඔබ අතහරින්න දේවල් ගෙනල්ලා තින්නේපෑයි. අත්තරින්න ඔබට බෑ. දැන් අනුන්ගේ ගෙදරකට ගිහිල්ලා ඔබට පුළුවන් ද ඒ අනුන්ගේ ගෙදරක තියෙන දේවල් මේ එන්න කියලා පාරේ ඉන්න අයට අඬ ගහලා දෙන්න, මෙන්න මේව අරන් යනවා කියලා කරන්න බෑ නේද? එතකොට කියනවනේ තවුන්නාංශේ කවුද මේ අපේ ගෙදර තියෙන දේවල් දෙන්නේ කියලා අහලා පිස්සෙක් කියලා එළවලු දානවා. ඒ වාගේම ඔබට මේ ලෝකේ කිසි දෙයක් අත්තරින්න බෑ. පෘථුවිය මේ මහා පොළොව කියන කොයිද මිනිස්සුයෝ තමුසේ අතහරින්නේ? ඕව මගේ දේවල් නේ. දැන් අපි ගඩොල් ගැටයක් හදලා ඉවරලා අපි අතහරිනවා කියලා එහා ගෙදරට පූජා කරනවා. තව කෙනෙකුට දෙනවා. එතකොට මහ පොළොව මොකද්ද කියන්නේ? මේ මිනිස්සයට පිස්සු, මේ මගේ මහ පොළොව මෙයා රෝල් කරලා එහා පැත්තට දෙනවා අතහරිනවා කියලා. එවනා අපිට මේ ලෝකේ දෙයක් අල්ලගන්න හැදුවට අල්ලන්නත් බෑ, අතහරින්න හැදුවට අතහරින්නත් බෑ. මේ ලෝකේ ඉපදුණු කිසිම මිනිස්සෙකුට අල්ලගන්න හැදුවට අල්ලගන්නත් බෑ, අතහරින්න හැදුවට අතහරින්නත් බැරි ප්‍රශ්නක තියෙන ඔන්නඔතන හිර වෙලා ඉන්නේ. ඒක නේද වෙලා තියෙන්නේ? අල්ලගන්න හදනවා අල්ලගන්නත් බෑ, අතහරින්න හදනවා අතහරගන්නත් බෑ. මේක පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියන ගණේට වැටෙන්නේ නැද්ද? අනේ ඔහොම දෙයක්, ඔහොම වචනයක් අපි පෙර අහලා තිබුණේ නෑ. ඒ නිසා තථාගත බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ හැමදාමත් මිනිස්සුන්ට විශ්ය වෙන්නේ නැති පැත්තකින් අවදි වෙච්ච දෙයක්, මිනිස්සු නොහිතන පැත්තකින් අවදි වෙච්ච දෙයක්. ඉන්නතුරේ මට මුලින්ම ධර්මයේ තුලදී ඇහෙනකොට බුදුරජාණන් වහන්සේගේ එක සූත්‍රයක තියෙනවා, මාගේ ශ්‍රාවකයෝ රැය දහවල ඉක්ම වූ අය කියලා වචනේ ඇහෙනකොට මට ඒ වෙලෙම පුදුම දෙයක් දැනුනේ. පින්නතුනි ඇත්ත නේනම් අපි ජීවිතේ කවදාවත් හිතුවේ නෑ නේද මේ රැය වෙනවා දහවල් වෙනවා මීට වඩා දෙයක් ලෝකේ තියෙනවයි කියලා අපි හිතන්නවත් පුරුදු වුණේ නෑ නේද භාග්‍යවතුන් වහන්සේ? අනේ මේ රැයට වඩා දහවලට වඩා දෙයකුත් උන්වහන්සේ දකිනවා, ඊට වඩා ඉක්ම වූ ජීවිතය ලෝකේ තියෙනවා, මහා ආශ්චර්යයක් මහා පුදුමයක් කියලා තේරුණා. දැන් මේ කිව්වහම අපි පංචස්කන්ධයක ස්වરૂපයක හැඩයක තියෙන අර මේකප් කරපු පිළිම වහන්සේ කෙනෙක් කරහා බලලා, මේ සායම් කරපු පිළිම වහන්සේ කෙනෙක් දිහා බලලා, ඉතින් මේකප් කරලා කියලා කියන්නේ ලස්සනට තොල් රතු කරලා ඇහි බඹ ලස්සනට තීරුවට හදලා තියෙන නිසා ඉතින් මේකප් කරලා කිව්වට කමක් නැහැ. ඒක දිහා බලලා ඒකට සද්ධා උපුදව ගන්න නෙමෙයි මේ කියන්නේ, පංචස්කන්ධ නිර්මාණයක් කරගෙන. බුදුහාමුදුරු ඇවිදින්නේ නැහැ, වඩින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා දානි වළඳන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා සැතපෙන්නේ නැහැ, අවදි වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා බණ කියන්නේ නැහැ. අන්න ඒ බුදුහාමුදුරුව දකින්න. අන්න ඒ බුදුහාමුදුරුව දකින්න. ඒ බුදුහාමුදුරුව දකින්න එක හරි අමාරුයි. ගොඩා දෙනෙක් පාරමී පුරන්නේ දකින්න මහන්සි වෙන්නේ තර පංචස්කන්ධේ බුදුහාමුදුරු. උන්වහන්සේ නෙමේ ඔබ දකින්න ඕන. අර දානෙ වළඳන් නැති, වඩින්නේ නැති, වැඩින් නැති, දේශනා කරන්නේ නැති ඒ බුදුරජාණන් වහන්සේගේ අප්පටිම රූපය. බුදුරජාණන් වහන්සේලා අප්පටිමයි. අමරණීය බුදුහාමුදුරු දකින්න, මැරෙන බුදුහාමුදුරු නෙමේ. ඉපදිලා 540 වසක් ජීවත් වෙලා පිරිනුවම් පාපු මියදුණු බුදුහාමුදුරු නෙමේ, නොමියන බුදුහාමුදුරු දකින්න. නොමියන බුදුහාමුදුරු දකින්න. නොමියන දෙවියන් දකින්න. නොමියන ජේසුස් වහන්සේ දකින්න. දැන් ගොඩක් අය ඒ ආගමේ හිටියට ඒගොල්ලෝ මියන ජේසුස් වහන්සේ නේ දැකලා තියෙන්නේ. වද විඳින ජේසුස් වහන්සේ නේ දකින්නේ. ඇන ගහන ජේසුස් වහන්සේ නේ දකින්නේ. නෑ, ඒ අතර හිටියනම් නොමියන ජේසුස් වහන්සේ කෙනෙක්. නොබියන නබිතුමෙක් හිටියනම්, නොබියන දෙවියන් වහන්සේගමක් හිටියනම් අන්නේ නොමියන කෙනා දකින්න. ඔබේ අවධානය එතෙන්ට යොමු කරන්න ඔබේ කරාය ඇදී ආවේ. ඔබ ඒ කරා ශ්‍රද්ධාවන්ත වෙන්න, ඒ කියන්නේ පැහැදීමක් ඇති කරගන්න, අවබෝධයක් ඇති කරගන්න. අර ඒ අපූරු දහමට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වලින් නෙමෙයි මේ පැහැදීම ඇති කරගන්න ඕනේ. ඒවා තුලට නෙමෙයි මේ පැහැදීම ඇති කරන්න ඕනේ. ඒවා අභිභව අතික්‍රමණය කරලා යන ඒ උතුම් සද්ධර්මයටයි ඔබ පැහැදීම ඇති කරගන්න ඕන. අප්‍රමාදී විහරණය. බුදුරජාණන් වහන්සේලාගේ මේ අවබෝධාත්මක විහරණයට කියන පිනුතුනේ අප්‍රමාදී විහරණය කියලා. ඒ අප්‍රමාදී විහරණයට එන්න පුළුවන් අතිශයින්ම පාරිශුද්ධ හිතක් තියෙන අයට විතරයි. දෘෂ්ටිගත වෙන මේකයි පිනුතුනේ. ඒක මහා ලෝකයට ගන්න එපා. තමන්ගේ හෘද සාක්ෂියට සවන් දෙන මිනිසෙක් බවට පත් වෙන්න එච්චරයි. ආයි අමුතු කෙනෙක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ගේ හෘද සාක්ෂියට සවන් දෙන මිනිසෙක් බවට පත් වෙන්න, ඒකට ඇහුම්කන් දෙන මිනිසෙක්, ඒක සංවේදීව අඳුනගන්න මිනිසෙක්, ඒ අතර කුසලා කුසල විග්‍රහය තේරුම් ගන්න මිනිස්සෙක් බවට පත් වෙන්න කවදාවත් ඔබෙන් කාටවත් වරදක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිම විනයක්, කිසිම ශික්ෂාවක් සමාදන් වෙන්න ඕනේ නැහැ. අත්ථූපනායක ධර්ම කියලා ශාසනය උගන්වන්නේ. තමන් උපමා කරගත්ත ලස්සන ජීවිතයක් එයාට පිහිටනවා. හැබැයි ස්වභාවය තුළ යම් යම් අවස්ථාවල් වල අභූතයෙන් වැරදි කාර්යය බවට පත් වෙන්න පුළුවන්. චිංචිමානිකාව වගේ අයගේ චෝදනාවල් වලට භාග්‍යවතුන් වහන්සේ ලක් වෙන්නේ. එතකොට රහතන් වහන්සේ කෙනෙක්ගේ පාත්‍රේ රන් බාන්න තිබිලා උන්වහන්සේ ඔළුව තියලා නැති කරන්නේ. ඒවා අර හොරු දාල දූප එකක්නේ. එතකොට එහෙම දෙයක් වෙන්න පුළුවන් ලෝකේ කාට කාට හරි කොයි හරි තැනක. නමුත් කවදාවත් තමන්ගේ යථාර්ථවාදීව එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ හදවතට සම්බන්ධ මිනිස්සෙක් වෙන්න පමණයි තියෙන්නේ. ලෝකේ තියෙන ඔබට අයිති ඔබේ ආගමික පොත තමයි ඔබේ හදවත, ජීවිත පොත, ආත්ම සංවේදී පොත කියවන්න. ඔබේම ආගමික පොත ඔබේ ආත්ම සංවේදී පොතයි. ඔබේ ආගමික පොත විය යුත්තේ ඔබේ ආත්ම සංවේදී පොත. දැන් දෘෂ්ටි සංවේදී පොත් කියවන්නේ නැතුව, සංකල්ප සංවේදී පොත් කියවන්නේ නැතුව ආත්ම සංවේදී පොත් කියවන්න. සත්‍ය අවබෝධ වූ කෙනෙකුට කවදාවත් අරය හරි මෙයා වැරදි කියන කිසිම ප්‍රශ්නයක් නෑ එයාට. මොකද එයා ලෝකේ දන්නවා, ලෝකේ හැමදාම හරි දේ තියෙනවා, ලෝකේ හැමදාම වැරදි දේ තියෙනවා. මම ඔතන ඔය හරි වැරදි අතර ඝර්ෂණයක් හදාගන්න උවමනාවක් නෑ. මොකද හේතුව තමන් ගැටෙන තරමට තමන්ගේ ඔළුව තමයි නරක් වෙන්නේ. ඒ නිසා නොගැටීම අගය කරනවා, නොබැඳීම අගය කරනවා. නිදහසම, චිත්ත විවේකයම, අප්‍රමාදී විහරණයම, චේතෝ විමුක්තියම, නිරෝධ මාර්ගයම ජීවිතයේ උසස් කොට සලකනවා. අර බාල මිනිස්සුන්ගේ චින්තන රැල්ලට, රටාවට, රිද්මයට යන්නේ නැහැ. ඒ චින්තන රටාවට යන්නේ නැහැ. එයා උසස් කොටම සලකලා ජීවත් වෙනවා. දැන් එතනත් උසස් වෙන්නේ ඒ අප්‍රමාදී විහරණේ වාසය කරන්නේ. හොඳට බලන්න මමද කියලා. මේ නිවන් දකින්න බැරි ප්‍රශ්නේ, නිවන් අවබෝධ වෙන්නේ නැති ප්‍රශ්නේ තමයි හැම දෙයකම මම ඉස්සරහට දාන එකමයි. නිවන් දකින්න බැරි ප්‍රශ්නේ හැම දෙයකම මම ඉස්සරහට දාලා පුරුද්දට නිවන් දකින්නත් දාන්නේ මම. ඊට පස්සේ ඒක නිවන් දැකීමේ දෘෂ්ටිය, නිවන් දැකීමේ සංකල්පය, නිවන් දැකීමේ බණ, නිවන් දැකීමේ දේශනා බවට පත් වෙනවා. මේ දේශනා අතර එකම වචනයක් නැහැ කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? බුදුරජාණන් වහන්සේගේ ධම්මචක්කපවත්තන සූත්‍රය මුළු පන්සාලේ ස්වසක් ඒ දේශනා කළ ඒ දේශනා අතර එකම වචනයක් නැහැ කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? අවබෝධ කරගන්න ලෑස්තිද? එකම වචනයක්වත් නැහැ. මන් දන්නේ, මට පේන්නේ වචන. කිසිම සූත්‍රයක වචනයක් මට පේන්නේ. එකම වචනයක්වත් නැතුව පන්සාලේ ස්වසක් ලෝතර බුදු කෙනෙක් දේශනා කළා. එකම වචනයක්වත් නැතිව ඒ බුදුරජාණන් වහන්සේගේ අනුගමනය කරමින් දැන් අවුරුදු 17ක පමණ කාලයක් දේශනා කර හැබැයි ඔබ මෙතන එනෙක් ඇවිල්ලා තේරුම් ගත්තා වචන නැහැ කියලා. තවමත් සමහර උදවිය වචන අතර ඉන්නවා. ඒ අය වහා මේක තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ වචන නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේගේ වාචෝද්දේ දේශනාව තුළ වචන නැහැ. ඇයි මා වචන තුළ ඉන්නේ තාම? මීට වඩා වෙනසක් මට බැරිද කරගන්න? ඔබ ඔබ නොවන්න, ඔබ ස්වභාවයත් ස්වභාවිකත්වයට ඉඩ දීලා දේශනාව ශ්‍රවණය කරන්න. ඔබේ වචන සියල්ල මිදී සිඳී නිදහස් වී වාෂ්ප වී ආවේ. ඔබ ඔබව වෙනතුරු එකකින් අදහස් වෙන්නේ ඔබ ඔබව ආරක්ෂා කරගන්න උත්සාහ කරන. මේ ලෝකයේ මේ ජීවයත් එක්කම මේ ජීවයේ ආරක්ෂාවට හරි පුදුම නිර්මාණ සිද්ධ වෙලා තියෙනවා. ඒක ස්වභාව ධර්මයේ දුන්නා, එහෙම නැත්නම් දෙයියෝ දුන්නා කියලා අපි කියමු. ඒක ගැටලුවක් නැහැ. දෙවියන් වහන්සේ දීලා තියෙනවා, එහෙම නැත්නම් ස්වභාව ධර්මයේ දීලා තියෙනවා. දෙකම එකයි. නියපොතු දුන්නා, දත් දුන්නා, අං දුන්නා, විස දුන්නා, නොයෙකුත් දේවල් තියෙනවනේ ඒ සත්වයන්ගේ ආරක්ෂාවට. මනුෂ්‍යයාටත් තියෙනවා මේ වවා ගන්නව නම් උතර යක්කු වගේ වැවෙන දිග නියපොතු වැවෙන වැව්වොත් කකුල්වල ඉතාම කඩු කිනිසි වගේ නියපොතු වැවෙනවා. පින්නතුනේ ආරක්ෂාවට, ඒ තමයි ප්‍රාණයේ ආරක්ෂාවට. ඒ වගේම තමයි පින්නතුනේ මේ උත්පත්තිගත වෙච්ච මමත්වය, මේ විශ්වයේ යම් දවසක හැදිච්ච මේ මමත්වය, ඒ මමත්වය ආරක්ෂා කරන්නම මමත්වයේ විසින් පොරොන්දු වෙලා තියෙනවා. ternaryනේ දැන් උපත ලැබෙන ජීවය, ඒ ජීවය විසින්ම ඒ ජීවය පැවැත්වීමට පොරොන්දුවක් විලා වගේ ඒ ජීවය ආරක්ෂා කරගෙන යනවා වගේම මේ මමත්වය පොරොන්දු වෙලා තියෙන මමත්වය රැක ගන්න. මමත්වයේ පුරුන්දු වෙලා තියෙන මමත්වයේ රැක ගන්න. මොකද වෙලා තියෙන්නේ? ඒ මමත්වයේ රැක ගැනීම සඳහා ඒ මනස හැම තිස්සෙම පුරකනවා. මමත්වයේ සිඳී බිඳී ගැලවී යන්න හැදුවොත් එතෙන්දි තැති ගන්නවා. ඒක වෙනස් මානයක්, ඒක මට දිරවන්නේ නැති දෙයක්, ඒක අමුතු මානයක්, අමුතු කොටසක් හැටියට තේරෙනවා. මේ මමත්වය දුරු කරගන්න යනකොට මේ මනසට හැඟෙන දේ දැනෙන දේ උපමාවකින් දක්වා තියෙනවා. දියෙන් ගොඩට අදිනවා වාගේ කියලා කියනවා මාළුවෙක්. මාළුවෙක් දියෙන් ගොඩට අදිනවා වාගේ මේ මනස ලොකු කම්මැලිකමක් දක්වනවා. මේ සංසාරයේ තියෙන ඇලීම් ගැටීම හොඳයි, ඒ දියම මට හොඳයි කියන වගේ කෑ ගහනවා. ඔතන ඉඳීමෙන් කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා හරියට නොනින් දන්න කියන කෙනා විතරයි ඔතන අතහැරලා යන්නේ. බෝසතාණන් වහන්සේ මෙන්න මෙහෙම කතාවකින් මේක කියලා දෙනවා. එක යුගයක මුව රැළක නායකයෙක් වෙලා බෝසතාණන් වහන්සේ වැඩ හිටියා. ඉතින් පින්නතුනි කිරි ගොයමක් දැක්කා මේ කැලේ ඇවිදගෙන එද්දි. කිරි ගොයමක් දැකලා හොඳට බඩ පිරෙන්න කෑවා. කාලා මේගොල්ලෝ කල්පනා කරනවා, කට්ටිය ඔක්කොම කියනවා මේ ගොයම හරි සරුයි, අපි මෙතනම මේක හොඳට බඩ පිරෙන්න කාලා අපි මෙතන හීතලේ මේ මඩගුඩේ නිදාගෙන ඉඳලා හිමින් යන් කියලා. බෝසතාණන් වහන්සේ කියනවා, එච්චර බඩ පිරෙන්න කකා මෙතන ඉන්න සුදුසු තැනක් නෙමේ. මේ ගොයමේ හිමියා ආවොත් එහෙම අපිව මරලා දායි, ඝාතනය කරයි. අපිට මෙතන සැතපීලා නිදාගෙන ඉන්න හොඳ තැනක් නෙමෙයි. කුසගින්න නිවා ගන්න පොඩ්ඩක් කෑවනේ, අපි මෙතනින් පැනලා දුවමු කියලා දිව්වා. ආන් ඒ වගේ කෙනෙක් වෙන්න දැන් ඔබ ඇවිල්ලා තියෙනව මනු ලෝකේට. මේක හොඳට කිරි වැඩිච්ච ගොයම වගේ රසයි. කිරි ගොයම හරි රසයි. දැන් රසට කකා ඉන්නව නේද? භුක්ති විඳ විඳ ඉන්නවා. කාලා මෙතනම බුදියා ගමු. මඩේ හීතලට ටිකක් läගලත් ඉඳිමු. ඉදමේ අයිතිකාරය අර ගොයමේ අයිතිකාරය. ඈ කවුද? මාර්යා. එනකන් ඉඳිමු. එයා ආවහම ඔබේ ජීවිතය අහිමි කරනවා. ඉතින් ඔය කතාව දන්නේ නැතුව දේවදත්තගේ කණ්ඩායම ගියාවතෙන්ට ඊට පස්සේ හොඳට කෑවා. කාලා හොඳට මඩේ පොඩි දෙය පාරකුත් දැම්මා බඩ පිරෙන්න කාලා. එහෙම දාලා ඉන්නකොට ආවා කුඹුරේ අයිතිකාරය ඔක්කෝම මල දාලා අල්ලල බැඳලා අරගෙන ගිහලා ඔව නැති කරලා දැන් ඝාතනය කළා. ගොයමේ ආලාභයට හරියන්න මෝමස් කියලා විකුණන්න නැති. ආන්න ඒ වගේ ඥානවන්ත වෙන්න ඕන. අර වඳුරගේ කතාවත් එහෙමනේ. වැඩි වැඩි කතාවල් නංගම් ඉතිහාස කියන්න යන්නේ. එතකොට අර මේකේ අරුත අහු වෙලා ගිහිල්ලා කතාවක් ඉගෙන ගන්නවා වෙනවා. දිය රතුසෙක් ඉන්න විලේ වහන්සේ තේරුම් ගන්නවා මේකට බැහැලා දිය බොන්න යන්න හොඳ නැහැ. බැහැලා බොන්න දිය ගියොත් එහෙම දිය රකුස කියලා කියන්නේ. ඉතින් 아무තු සතෙක් නෙමෙයි. ඉස්සලා වැටිලා මැරෙන වැටුනහම ගොඩේ එන්න බැරි තැනකදී ඒකෙදී අපි කියන්නේ දිය රකුස කියලා. තේරුණානේ? මේක මොකක් එක යකෙක් නැහැ. ඒකට කියන්නේ එතන දිය රකුසෙක් ඉන්නවා කියලා කියන්නේ. දිය රකුස, දිය කියන්නේ ජලය. රකුසා කියලා කියන්නේ ඉතින් රාක්ෂයෙක් යක්ෂයෙක් අපුව කනවා. දිය යක්ෂයෙක් ලෙස ක්‍රියාත්මක වෙනකොට දිය රකුසා කියන වචනේ එතන පාවිච්චි කරනවා. ඉතින් මෙතන වැටුනහම ගොඩට එන්න බැරි නිසා ඉතින් මොනවද කරන්නේ? අර බටදණ්ඩක් කඩාගෙන ඇවිල්ලා අර අපි බීම බොනවා වගේ බටේකින් වඳුර බීම බෙව්වා. ඒ කියන්නේ මෙන්න මේ ලෝකය නැමැති දිය රකුසෙක් එන්න මේ දියවිලේ පැවැත්ම බොහොම දුරස්ව ඉඳගෙන ඒකට වැටෙන්නේ නැතුව සිද්ධ කරගන්න කියලා පෙන්නන අපූරු කතාවක්. දැන් බලන්න ඔබ වැටිලාද ඉන්නේ? මේ දිය රකුසා ඉන්න මේ දියවිලට වැටිලාද ඉන්නේ? මේ ලෝකයට වැටිලාද? මේ පුහුදුම් බවට වැටිලාද? මේ පුතජන ලෝකයට වැටිලාද ඉන්නේ? ඒකට වැටෙන්නේ නැතුව ඒක ගොඩ ඉඳගෙන තමන්ගේ පැවැත්ම ආරක්ෂා කරගන්න කියලා කියනවා. මේ ලෝකේ ආශ්‍රය කරන්න එහෙමයි කියන්නේ. හරියට ධර්මයේ පිළිබඳව ඥානණ ඇති කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ පින්වතුනි. මේ අවබෝධය පිළිබඳව ඔබට ඔය තියෙන ගුණය හොඳටම ඇති. ඔබ උපත්තියම පුණ්‍යවන්ත වූ නිසාමයි මෙතන ඇවිල්ලා වාඩි වෙලා ඉන්න ඔබගේ සිද්ධෙන්නේ. මෙතන ඉද්දී ධර්මයේ මිහිර රසය ඔබට ලැබෙන්නේ මෙතන ඒ උපත්තික ගුණය තියෙන නිසාමයි. ඒ අතිශයින්ම භාග්‍යවත් වූ දුර්වල වූ දුර්ලභ වූ වාසනාවන්ත ගුණය තියෙන නිසාමයි. එනිසා ඔබේ වාසනාව ගැන ආයුර්ගා බලන්න ඕනේ. ඔබ වාසනාවන්ත කෙනෙක්. ඔබේ හිත ඥානයෙන් මිත්‍යා දෘෂ්ටියට මෙහෙව්වනම් ඥානයෙන්ම සම්මා දිට්ඨියට මෙහෙව ගන්න. ඔබම දෘෂ්ටිගත වුණා නම් ඔබ මේ දෘෂ්ටියෙන් නිදහස් වෙන්නේ. හොඳයි, දෘෂ්ටි නැද්ද කියලා දැනගන්නේ කොහොමද? අපිට දෘෂ්ටි නැත්තම් අපි අතිශයින්ම මනස්කාන්ත වූ, සෞම්‍ය වූ, සහනශීලී වූ පුජ්‍යලයෝ නොවේද? අපිව පෙළන්නේ අපේ දිට්ටි නේද? එනිසා තමයි ගැඹුරු ආධ්‍යාත්මයේ විශේෂය. ගැඹුරු ආධ්‍යාත්මික සිත දිට්ටිගතව නොපෙළෙන මට්ටමට, පෙළන්නේ නැති මට්ටමකට නිදහස් කරගන්න ඔබ බලන්න. සත්‍යවාදී පුජ්‍යලයකට රැකගන්න දෙයක් නෙවෙයි. මොන රැකගන්න දෙයක් තියෙනවද? සත්‍යවාදී පුජ්‍යලයකට බය වෙන්න දෙයක් නෙවෙයි. එයාට ඕනම තැනකට යන්න පුළුවන්, ඕනම තැනකට ඔරොත්තු දෙන්න පුළුවන්, ඕනම දෙයක් දිහා බලාගෙන ඉන්න පුළුවන්, ඕනම දෙයක ලෝකේ ස්වභාවය එයාට පිළිගන්න පුළුවන් කෙනෙක් කියන්නේ. එයාට බය වෙන්න, බිය වෙන්න, රැක ගන්න ඕ ලබා ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ යම්කිසි ආකාරයකට දහමක් කියලා ඔබ යමක් රැකගෙන අල්ලගෙන ඉන්නවා නම් හොඳට බලන්න ඒ මනසේ ඒ රැකගෙන අල්ලගෙන ඉන්නේ දහම දිට්ටිගතව එහෙනම් අල්ලන් ඉන්නවා. බාහිර උපය ඒ පරිපජ්ජසිය කියන එක නෙමෙයි බුදු කෙනෙක් හදන්නේ. ආධ්‍යාත්මය, අභ්‍යන්තරය. අභ්‍යන්තරයෙන් පිරිසුදු වෙච්ච කෙනෙක් වෙන්න ඔබේ අභ්‍යන්තරයේ හොඳයිද, පිරිසුදුයිද බලන්න, පවිත්‍රයිද බලන්න. අන්නේ පවිත්‍ර නොව අභ්‍යන්තරයේම ඔබ සොයා යන්න.
ඒ පවිත්‍ර වූ සිතෙහි සමාධිය, ඒ පවිත්‍ර වූ සිතෙහි සුවය, සැපය ඔබ ලබනවා. ඔබට දැනෙන්නේ නිබ්බානං පරමං සුඛං කියලා ඒ සම්බුද්ධ වචනයේ තියෙනවා. මහා කරදර අරුත
කියන්නේ ඔබ පුළුවන් තරම් ඉගෙන ගන්න. මොනව කරන්නද? සැප විඳින්න ඉගෙන ගන්න. සැබවින්ම සැප විඳින්න ඉගෙන ගන්න. සැබවින්ම සැප විඳින්න ඉගෙන ගන්න. මේ මොහොතේ සැප විඳින්න ඉගෙන ගන්න. මේ මොහොතේ සැපෙන් ඉන්න, සතුටෙන් ඉන්න, සැපෙන් ඉන්න. ඔබ දුකෙන් ඉන්නේ. මොහොත සැපෙන් ඉන්න. මේ ලෝකේ තේරුම් ගත්තට පස්සේ දිනුතුනේ කරන්න භාවනාවක්වත් රකින්න ආත්මයක්වත් වඩන්න මනසක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ජාති ආගම් වර්ග කුල මල ભેද ඔය මච්චරිය ධර්ම කුල මච්චරියම කියලා කියන්නේ මච්චරිය ධර්ම එකක්වත් නැහැ. ඒ කියන්නේ මසුරුයි එහෙමත් නැත්නම් ලෝභයි හරියට අල්ලගෙන තියෙන බලන්න මුළු මහත් ලෝකෙම මේ බෞද්ධයන්ට විතරක් නෙමේ කියන්නේ මේ ලෝකේ ඉන්න මිනිස්සයන්ට මනුස්සකම මතු කරගන්න මේ කියලා දෙන්නේ බුද්ධ ආගම නෙමේ. මනුෂ්‍යයාගේ මනුස්සකම අහිමි වුණා ආගම් ජාති කුල මල වේද නිසා. මනුෂ්‍යෙක් මනුෂ්‍යෙක් වෙන. ඒ දෘෂ්ටි වලින් වෙලිච්ච වෙලින්ද තාම ඔබට නිදහස් කරගන්න බැරි වුණාද? ඒක නිදහස් වෙන්නේ නිදහස් කරන්න පුළුවන්කම තියෙන්නේ සාමාන්‍ය ඥානයට නෙමෙයි විශිෂ්ට ඥානයටමයි දෙතුනේ. ආධ්‍යාත්මය තුල ධර්මයේ වපුරන්න පුළුවන්කම ලැබෙන්නේ සාමාන්‍ය ඥානයට නොවේ විශිෂ්ට ඥානයටමයි. එයිසේ ස්වාමීන් වහන්සේ පවසන්නේ ඔබේ සාමාන්‍ය ඥානය මේකට ඉදිරිපත් කළොත් ඉදිරිපත් වුණොත් ඔහු කරන්නේ වැරද්දක් වයි. මහාචාර්යතුමාගේ දේශනේ මහාචාර්යතුමාගේ රියදුරා බාරාගත්ත වාගේ සාමාන්‍ය ඥානය මේ උපදේශි බාරගත්තොත් ඒක තමයි වෙන්නේ. ඔබට ධර්මයේ සොයන්න වෙන්නේ විශේෂ ඥානයකින්. ඔබෙන් විමසා බලන්න මේ මොහොතේ ඔබ කරන්නේ මොකක්ද කියලා බලන්න. ක්‍රියාවට බැසගත්තනම් ඔබ කර්මයට හසු වුණා. ක්‍රියාවට බැසගත්තොත් ඔබ කර්මයට හසු වෙනවා. කර්මයට හසු වුණොත් ඕනම කර්මයකට විපාකයක් තියෙනවා. ඒ භාවනා වන්වලක් තියෙන විපාක තියෙනවා. ඔබ කර්මයක් කරමින් ඉන්නවා නම් ඒකට විපාකයක් තියෙනවා. කර්ම විපාකයක් එතන තියෙනවා නම් ඒක භුක්ති විඳින්න යාට සංසාරේ තියෙනවා. සසර තියෙනවා එතන. කර්මය ස්වභාවයෙන් නැහැ. කර්මය හරිම අස්වාභාවිකයි. අයිතිකරුවෙක් නැති ලෝකය ඇයි අයිතිකරුවෙක් සෑදුවේ? අයිතිකරුවෙක් නැති ලෝකේ ඇයි ඔබ අයිතිකරුවෙක් සෑදුවේ? ඔබට මමත්වයක් නැත්නම් ඔබේ හිතට නරක සිතුවිල්ලක් එයි කියලා බයක්ද ඔබට නැහැ? යහපත් සිතිවිලිම පැමිණේවා කියලා ප්‍රාර්ථනාවකුත් එයාට නැහැ. මේවා හොඳයි මේවා නරකයි කියලා එයා ගොඩවල් ගහන්නේ නැහැ, ගොඩවල් බෙදන්නේත් නැහැ. දෘෂ්ටියේ ස්වභාවය ඔබ දන්නවා. ඕනම දෙයක් හොඳයි ප්‍රියයි මනාපයි කාන්තයි කියලා හිතුවොත් ඒක හොඳයි ප්‍රියයි මනාපයි කාන්තයි, අප්‍රියයි අමනාපයි අකාන්තයි කියලා හිතුවොත් ඒක අප්‍රියයි අමනාපයි අකාන්තයි. දැන් එහෙමනම් ඔබට හොඳ සිතුවිලි පැමිණේවා, හොඳ සුභ සිහින දකීවා, අසුභ සිහින නොපේවා. ඈ අතර මොනවද ඔබේ දෘෂ්ටියේ තියෙන්නේ? තව දුරටත් ඔබට අවබෝධය තවත් පැහැදිලි විය යුතුයි. අපිව බය වෙන්නේ, අපිව සැනසෙන්නේ අපේ පෙර විඥාණය දකින විදියට හමු වෙන කාරණයක් සමග. ඔබේම නිවසේ ඉන්න ඔබේම දරුවා වෙස්වලාගෙන මූණක් දාගෙන කරවලේ ඉඳලා ඇඟට පැනනොත් ඔබ බය වෙනවද නැද්ද?
එහෙම නැත්තම් කරවලේ ඈතින් හිටගෙන ඉන්න බය වෙන්නේ නැහැ. මේ මූත් කරන්නේ හිටගෙන ඉන්න පේන. ඔබ බය වෙනවද නැද්ද? බය වෙනවා. ඒ හේතුව ඔබ දරුවා කියලා අඳුනගත්තනම් බය වෙන්නේ නෑ. නමුත් එයා කළු ඇඳුමක් ඇඳලා වෙස් මූණක් දාගෙන ඉන්නේ දැන් ඔබ බය වෙනවා. සමහර වෙලාවට පිටරටවල නම් හැමෝගෙම අර ගෙදර පාවිච්චි කරන නිසා අවියාවුදත් කපාරට ගෙනල්ලා කරවලේ කවුද හොරෙක් පැනලා කියලා වෙඩි තියලා දාවේ. මූණ ගලහල බලද්දි තමයි දන්නේ මේ තමන්ගේ දරුවා කියලා. එහෙනම් මොකද්ද මේ කම්පන? අපේ මිනිස් සිතෙහි කම්පන මොකද්ද? අපි ඒවට රියැක්ට් කරන විදිය, අපිට පෙර මතකයක් එක්ක අපි ඒකේ ඝෂ්ඨණය වෙන විදිය එතන තියෙන. එතන හිටියේ පුතා මූණක් දාලා කළු ඇඳුමක් ඇඳලා බය කරන්න. දැන් වෙලා තියෙන්නේ ලොකු අපරාධයක්. මවනවා නැමැති ලෝකය. ඔක මම නැමැති ලෝකයට වැඩිය හොඳයි. මවනවා නැමැති ලෝකය. එළයි. මවනවා නැමැති ලෝකය. සියල්ල මැව්වේ මවනවා නැමැති ලෝකය. ඔබේ ආධ්‍යාත්මය මනුස්සයාගේ මනුස්සයට මැවීම වෙනස්. මනුස්සයාගේ මනුස්සයට ආගමික දර්ශනයේ ප්‍රභේදනය වෙනස්, විෂමතා වෙනස්, ජාතියෙන් ජාතියට මවනවා නැමැති ලෝකයේ විෂමතාවය වෙනස්. මේ අපි ඇරුණාම ගොඩාක් ඒ ජාති මේ ආගම කියන්නේ ඒගොල්ලෝ ඔක්කොම හිතාගෙන ඉන්නේ අපි තමයි ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම මිනිස්සු කියලා. හරි මාන්නයක්, හරි උද්දච්චකමක්, හරි දෘෂ්ටියක් දාලා තියෙන අපිට කියන්නේ මොඩියු කියලා. අපිට කීයකටවත් ඕන්න ඔප්පු කරලා දෙන්න පුළුවන්ද? අපි මොඩර්නේ අපි ඥානවන්තයෝ කියලා නෑ. ඒක අපිට ඔප්පු කරන්න බෑ. ඒක තිරිසන් සතෙකුට ඌව බල්ලෙක් නේ, බල්ලෙකුට ඔබ බල්ලෙක් කියලා හරි නෙමෙයි කියලා හරි, බල්ලෙක් හරි කියලා හරි, බල්ලට බල්ලෙක් කියලා ඔප්පු කරවන්න බෑ. හරියට අපේ අර දෘෂ්ටිගත වෙච්ච අයට ඔබ දෘෂ්ටි ධාරණෙක් කියලා ඔප්පු කරන්න බෑ වාගේ. දැන් අපිට ඔප්පු කරලා කියන්න පුළුවන්ද? කියන්න පුළුවන්ද ඔබ දෘෂ්ටි ධාරණෙක් කියලා? ඔබ දෘෂ්ටි ධාරණෙක් නම් ඔබ විඳවනවා ඇති. ඔබ දෘෂ්ටි වලින් නිදහස් නම් ඔබ අතිශයින්ම භාග්‍යවන්තව. භාග්‍යවන්තයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට බුදුහාමුදුරුවෝ භාග්‍යවන්ත කෙනෙක්. අපිත් මේ ධර්මයේ දැක්කෝ, අපිත් මේ භගවා භාග්‍යවන්ත වූ ධර්මයේ භාග්‍ය ලබා ගත්තා වූ, ඒ ධර්ම භාග්‍යයෙන් සැනසූ ඒ භගවා කියන ගුණයෙන් සමන්විතයි. මේ විද්‍යාත්මක ගමන් මගේ දර්ශනයට එයා පත් වුණොත් එයා විද්‍යාචරණ අවිද්‍යාචරණ නෙවෙයි, ඒ දර්ශනය අවබෝධ කරගත්ත උතුමා විචාචරණයි. එයාගේ ඇස කන නාසය දිව ශරීරය මන විචාචරණයි. ඒකාන්තයෙන් සුගතයි. ලෝකවිදුයි අනුත්තරයි. උන්වහන්සේලමයි මේ පුරුෂයන්ගේ සිත දමනය කරන්නේ. පුරුෂ ධම්ම සාරතී. පුරුෂ ධම්ම සාරතී වෙන්න ඇත්තම් මේ අවබෝධය ලැබූ උතුමන් පුරුෂ ධම්ම සාරතී කරනවා. මේ අවිද්‍යාවේ ඉන්න පුරුෂයෝ දමනය කරනවා, සද්ධර්මයේ පිහිටනවා. සත්තා දේව මනුස්සානං, සියලු සත්ත්වයන්ට දෙවි මිනිසුන්ට උත්තරීතරයි, ශ්‍රේෂ්ඨයි. ඒ අනුගමනය කරන අයත්, ඒ ගුණය ඒ රහතන් වහන්සේලාටත්, ඒ ආර්ය ශ්‍රාවකයන්ටත් ඒ අනුබුදු භාවය ලැබුණා. එක වචනයෙන් ඒ ඔක්කොම කියන්නේ මොකද්ද? අනුබුදු. ඒ අනුබුදු වුණාම අර බුදු කෙනෙක්ගේ ගුණ තීර නිසායි අනුබුදු කියලා කිව්වේ. නැත්තම් කියනවාද? කියන්නේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේට විතරයි අපි කියන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා. නෑ, අනුබුදු සරියුත් මහරහතන් වහන්සේ අනුබුදු, ඔව් මුගලන් මහරහතන් වහන්සේ අනුබුදු, මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ආදි වශයෙන් සියලුම රහතන් වහන්සේලා ඒ අරිහත් ගුණයට පත්වෙච්ච අය සියලුම අය බුදුවරු. අදපත් වෙනවා නම් අදත් ඒ බුදුවරු. ඒ බුදුවරුත් එක්ක අද වුණත් සෙල්ලම් කරන්න හොඳ නැහැ. ඒ බුදුවරුත් එක්ක අද වුණත් සෙල්ලම් කරන්න හොඳ නැහැ. ආර්ය උපවාදයක් ලැබෙන්නේ කවදාවත් හෘද සාක්ෂියත් එක්ක ජීවත් වෙන කෙනෙකුට. හෘද සාක්ෂියෙන් පිටට ගිහිල්ලා ලෝභ ද්වේෂ මෝහ පදනමක් ඇතිව ක්‍රියා කළොත් විතරයි ආර්ය උපවාදයකටපත් වෙන්නේ. ඒ ආර්ය උපවාදයක් ඇති කරගත්තොත් එයාටන්ට ඒක ලොකු අලාභයක්. මෙලවදීම විපාක දෙන, සසරදී බරපතල විපාක දෙන වෙනවා. ආර්ය උපත්තේගේ අප්‍රසාදයට ක්ලේශින් ලක් වෙන්නේ නැහැ. උන්වහන්සේලා එහෙම අප්‍රසාදය දක්වන්නේ නැහැ. නොදන්න කමට කරන දේවල් වලට බොහෝ සමාව තියෙනවා. නමුත් දැන දැනම හිත හිතා උපාය මාර්ග යොදා වරදක් කළොත් දැන හෝ නොදැන ලොකු හානියක්. නිසා හරි පරිස්සම් වෙන්න ඕන. ඒ ආර්ය භාවයේ කෙරෙහි නිග්‍රහයන්, චෝදනා, දෝෂ සහගතව කතා කිරීම ආදී දේවල් වලින් හරි පරිස්සම් වෙලා කටයුතු කරන්න ඕන. නොදැනුවත්ව සිද්ධ වෙන දේවල් වලට සමාව ඉල්ලලා කමා කරගෙන ඒව නිවැරදි වෙන්න පුළුවන්. නමුත් දැන දැන කරන දෙයකට ලේසියෙන් කමා කරගන්න අමාරුයි. කායන වාචා චිත්තේන පමාදේන මයාගද කියන මගේ ප්‍රමාද දෝෂයක් නොදැනුවත්ව ඇති වුණා නම් ඒකටත් සමාවෙන්න කියලා. ඔය බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ මාතාව සුළු මාව මහා ප්‍රජාපති ගෝතමිය තිරුණුවම් පාන්න යද්දි සමාව ඉල්ලනවා. අනේ මම ඒ කිරි දුන්න කාලේ ඉඳලා මොනවා හරි රිදුමක් වේදනාවක් ඇති වුණා නම් අනේ භාග්‍යවතුන් වහන්සේ මට සමාවෙන්න කියලා. ඒ සිත්වල මොන තරම් පාරිශුද්ධත්වයක්, මොන තරම් නිකලස් බවක්, මොන තරම් මානව ධර්මයේ මිනිසෙක් තුළ නොපිහිටන සාමාන්‍ය මනුෂ්‍ය సంతානයක නොපිහිටන අපූර්ව සංවේදීත්වයක්, අදාහ ගන්න බැරි සංවේදීත්වයක් තිබුණා කියලා ඔබට හැඟෙන්නේ නැද්ද ඒ වචනවලින්? ඊට එහා ගියපු ලෝකේ මානව සංවේදී බවක් නැහැ. පින්නතුනේ මේ අරිහත් භූමිය තරම් මේ ආර්ය ශ්‍රාවකත්වයේ තරම් ලෝකේ මානව සංවේදී බවක් මේ ලෝක කොහොමත් නැහැ. තමා කෙරෙහිද ලෝක සියලු සත්‍යයන් කෙරෙහිද තියෙන මේ මහා අපූර්ව මානව සංවේදී බව. අන්නේ මිනිස් ගුණයට, අන්නේ මානව ගුණයට පත්වීම තමයි පිනතුනේ අවබෝධය කියලා කියන්නේ. අපි අපේ දේශනාව නතර කරන්නේ ඔබ වෙන කෙනෙක් බවට පත් වෙලා සිටින තැනින් ඔබ ඔබවම බවට පත් වෙන්න අනුශාසනාව කරලා ඒ අනුශාසනාව තුළින් ඔබ ඔබවම බවට පත් වන දවසට මේ දේශනාව අවසන්. තමා තමා බවට පත් වන දවසට මේ දෘෂ්ටි නිසා, මේ කාලය නිසා, මේ සංකල්ප නිසා ඔබ ඔබට අහිමි වෙලා තියෙනවා. ඔබ ඔබට අහිමි වෙලා හොඳට බලන්න. ඔබ ගතියත් එක්ක මේ ලෝකෙ දිහා බලන විදිය තියෙනවා. හොඳට බලන්න ඔබේ ජාති, ආගම, කුලය, පක්ෂය, පාට ભેද තනතුරත් එක්ක මේ ලෝකෙ බැඳිලා බලනවද බලන්න. අන්න එකට කියන්නේ දෘෂ්ටිගතව බලනවා. ඔබ නෙමෙයි ඔබ. ඔබ ඔබ නෙමෙයි. අපි සමහර මේ නිලතල තානාන්තර දරාගත්ත අයට කියනවා අපි අනේ අර ඉස්සර හිටපු මිනිස්සයා නෙමෙයි කියලා කියනවා. එතකොට අපි එකේ අදහස් කරන්නේ මොකද්ද? අනේ දැන් එයා ඉස්සර හිටපු නෙවෙයි, ඉස්සර එයා හොඳ මිනිස්සෙක්, දැන් එයා නරක වෙලා. ඇයි? නිලතල තානාන්තර ධනය පුතජන ලෝකයේ පුදුම විදියට මුලාවටපත් කරනවා. පින්නතුනි, මං අතිශයින්ම සන්තෝෂ වෙනවා මට මේ සද්ධර්මයේ දකීති. පින්නතුනේ ධර්ම දේශනාවක් අහලා රෙකෝඩින් කරගෙන නැවත ඒක අහන්න රෙකෝඩර් එකක්වත් මට තිබුණේ නැහැ. මං ඒ ගැන සන්තෝෂ වෙනවා. මට අතිශයින්ම ධනය තිබ්බනම් අතිශයින්ම ඒ දේවල් ඔළුවේ දාගන්න දේවල් තිබ්බනම් එහෙම සමහර විටක ධනම් මත්ති, මට ධනෙ ඇත කියලා, ධනං අත්ති කියලා හිතලා මට බලය තිබ්බනම් මං අහවල් අය අඳුරනෝ මෙහෙමයි කියලා. හැබැයි ඉතින් මේකයි, බාලබුද්ධයක් තිබුණොත් ඒ අය ඕනම් තැනක ඉඳලා ඕවා හදාගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයකුත් නැහැ කියලා හිතලා හදාගන්න අවකාශයක් තිබුණේ නැහැ. එතකොට ඒ සියල්ල ධර්මයේ දැක්කට පස්සේ හම්බ වෙච්ච නිසා, රෙකෝඩින් යන්ත්‍රයක් කරේ මොනවා හම්බ වෙච්ච එක නිසා ඒක ගෑවෙන්නේ නැහැ, ඒක ප්‍රශ්නයක් නැහැ. අල්ලි තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ කියලා. වැද්දට ආවුද සපේන තම සෝහන් වෙච්ච දියණිය, අන්න ආවල් වැද්දගේ අර දියණිය සෝහන් වුණා නේද? ඒ නෝනා බිරිඳ, වැද්දගේ බිරිඳ. භාග්‍යවතුන් වහන්සේ අන්න වැද්දත් එක්ක යනවා දඩේමේ. එතකොට සෝහන් වෙච්ච එක්කෙනා, අවබෝධයට පත් වෙච්ච එක්කෙනා එහෙම යනවද? නෑ, ප්‍රශ්නයක් නෑ. උපාසකයා අල්ලේ තුවාලයක් නැත්තම් විස වුණ තරම් දුර ගෙනිච්චට කමක් නැහැ. ඇඟට උරා ගන්න. එයා කරන්නේ එයාගේ ජොබ් එක වැද්ද ළඟ ඉන්න ඕන, ඊතල ටිකක් තරම් පස්සෙන් යන්න ඕන තමයි. වැද්ද ගෙනල්ලා දෙන මේ මුව ගාතය, ගෝණ ගාතය, ඌරු ගාතය එයාට හදලා කවන්නම සිද්ධ වෙනවා. නැත්තම් ඉන්න හම්බ වෙන්නේ නැහැ. එයා කරන්නේ එයාගේ ජොබ් එක. ප්‍රාණීගේ හිතවාදිත්වය දන්නවා. සැබෑ යථාර්ථය අවබෝධ වුණහම පවට පව් කරන්නේ පව් කරන්න බෑ. මොකද එයාගේ ආධ්‍යාත්මය තුළ තියෙන සුන්දරත්වය එයා නැති කරගන්නේ අහිමි කරගන්නේ. මොකද එයා දකිනවා මේ තියෙන දේ වටිනවා, එතන කිලිටි කරන්න කැමති නෑ වරදින් පාපයෙන්. මේ ආධ්‍යාත්මික වැඩසටහන් සමහර බෞද්ධ නොවන පරිසරයන්වල විදේශිකයන්ට ආගමක් නැති පරිසරය තුළ දේශනා කරනකොට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න කියලා ඔවුන්ට අදහස දුන්නාම මා දැකලා තියෙනවා ඔවුන් සම්පූර්ණයෙන්ම කතා කරන්නේ ඔවුන්ගේ ආධ්‍යාත්මික සංවේදීත්වය ගැන. ඉංග්‍රීසි භාෂින් එහෙම සිද්ධ වෙන මූජි එහෙම නැත්නම් ඔය ටොලේ මහත්තයගේ වගේ වැඩසටහන් තියෙනවනේ ජාත්‍යන්තර මට්ටමේ ඉන්ටර්නැෂනල් ලෙවල්. ඔවුන් කතා කරන්නේ ඔවුන්ගේ ආධ්‍යාත්මික සංවේදීත්වය ගැන. ඒ කියන්නේ මේ ශ්‍රාවකයන්ට අදහස් පළ කරන්න කියලා කිව්වහම, ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කරන්න කිව්වහම ඔවුන් ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ ආධ්‍යාත්මික සංවේදී බව ගැන. අපේ අයට කිව්වොත් එහෙම අපේ අය දැනුම ගැන කතා කරන්නේ අර පොතේ තිබ්බාල් එක්කගෙන. ඒ ඔකක්වත් ආත්ම සංවේදීද නෑ. ආත්ම සංවේදීත්වයෙන් විතරක් සාකච්ඡා කරලා පමණයි මේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. තර්කයනේ දැනුම කියන්නේ තර්කය. අර අහවල් කෙනා මෙහෙම කියනවා, අහවල් පොතේ මෙහෙම තිබුණා. ඒකයි මම හැමදාම මතක් කරන්නේ. ඔබ ඉදිරිපත් කරන්න ඔබේ ගැටලු, පොත්වල ගැටලු, බාහිර ගැටලු, සිද්ධි ගැටලු ඉදිරිපත් කරන්න එපා. ඒක වැඩක් නෑ. ඒව පැත්තකට දාන්න. ඒව එහෙම තිබුණා වේ. ඒව කොච්චර හරි වුණත් ඒ ඕන එකක් දෘෂ්ටි නා. ඒකෙන් ඇති ප්‍රතිඵලයක් අපිට නෑ. ඔබට ආගමික කාරණයක් පිරිසුදු කරගෙන ඔබට අවශ්‍ය කරන්නේ ආගමිකයෙක් වෙන්නද? දෘෂ්ටිමය කාරණයක් පිරිසුදු කරගෙන ඔබට අවශ්‍ය කරන්නේ දෘෂ්ටිගත වෙන්නද? තමාට තමාත් අහිමි බව තේරුම් අරගන්න තියෙන්නේ. විශ්ව සත්‍ය ඒකනේ. විශ්ව සත්‍ය ඒකයි. තමාට තමාවත් අහිමි. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ කුත්තා කුතෝ තන. ඒ බුදුබණ පදයේ මුළු ජීවිත කාලෙම පැහැදිලි කරා. පැහැදිලි කරගන්න ඒකේ දේවල් තියෙනවා. ඕනම වෙලාවක මනස කම්පණය ප්‍රකම්පණය වෙන ඕනම වෙලාවක මතක් කරන්න. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ කුත්තා කුතෝ තන. සියලු කම්පන අවසන් වන ගොස් ඔබේ මනස සංසුන් බවට පත්වේවි. මහත්තයට එකක් ප්‍රමාද වෙලා ආවේ. අද එන්න ඕන මිරිස් සම්බරන්න ඕන ආපු ගම දෙයික බණ්ඩ ඕන කියලා හිතාගෙන ඉන්න වෙලාවක අත්තාහි අත්තනෝ නත්ති කුතෝ කුත්තා කුතෝ මහත්තයාද කියලා හිතන්න තියෙන්නේ. පුතා දුවා හිතුවක්කාර යහන්න කුතෝ පුත්තා කුතුූ දන්න. එත සංසුන් වෙනවා. මේක තමයි ලෝකෙ හැටි. හදන්න පුළුවන් ගෙන හදන බැරිගෙන කරන්න දෙයක් නෑ. ලෝකේ හැටි. බුදුවරයෙක් ලෝකේ පහළ වුණාම කොටසක් නිවන් දැකලා සසරෙන් මිදෙනවා. සමහර අය නිවන් මගට පිවිසෙනවා. සමහර අය ස්වර්ග මොක්ෂ සම්පත් ලබන්න පින්දහම් කරගන්නවා. කට්ටිය ගෙවා ගන්න බැරි පව් ඇතුව අවීචි මහා නරකයට යනවා. බුද්ධාන්තර ගණන් අපායට යනවා. හිතනවාද මෛත්‍රී බුදුහාමුදුරු ලෝකෙ පහළ වෙනකම්ම බුද්ධාන්තරයක් දක්වාම අනන්ත අසංගෙයියක් යන්න හිටපු එක පොඩ්ඩක් හරි සමාව ගන්න ඕන කියලා හිත පහළ වෙච්ච නිසා, සිත් පහළ වෙච්ච නිසා බුද්ධාන්තරයකට සීමා වුණා. ඒක ලොකු දෙයක්. අනේ මම මෙච්චර භාග්‍යවතුන් වහන්සේට මෙච්චර මං ඇවැටලි කළා. අනේ උන්වහන්සේ මට ඇහැක් කරලා බැලුවේ නෑ, ඔරෝල බැලුවේ නෑ. උන්වහන්සේට මොනතරම් බලයක් තිබ්බට සෙබළු ධම්මල මාව අල්ලන්න තිබ්බා. තව කට්ටියක් එකතු වෙලා පීඩනයක් එල්ල කරන්න තිබ්බා. උන්වහන්සේ මං කෙරෙහි කිසිම ප්‍රතිවිරෝධයක් නොදක්වා උන්වහන්සේගේම වැඩ කරගෙන උන්වහන්සේ ගියා. මේ කාලයේ පුරාවට මේ දේවදත්ත කල්පනා කරනවා. අනේ තමා විසින් කළා මෙච්චර වරදි දේවල් උන්වහන්සේ හැක් කරලා බැලුවේ නෑ නේද කියලා සංවේගයට පත් වුණා, මතක් වුණා. අනේ බුදුරජාණන් වහන්සේ බලන්න මාව කරගෙන යන්න කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආරංචිය ලැබෙනවා. ඉතින් කියනවා දේවදත්තේ නෝ ඔන්න බලන්න කියලා. බුදුනෝනේ බල්ලා මොකද්ද වෙන්න යන්නේ කියලා බැලනකොට කිව්වා දේවදත්තගේ කර්මය හරි බලවත්. එයාට එන්න හම්බෙන්නේ නැහැ මෙතෙන්ට. ඊට කලින් ඔහුගේ කර්ම විපාකය නැගී සිටිනවා. හැබැයි අර සිතවිල්ලට මග දිගට ගියේ කියා ගියා. අනේ මට බුද්ධ රත්නයේ සමාවන්න, ධර්ම රත්නයේ සමාවන්න, ආර්ය මහා සංඝ රත්නයේ සමාවන්න, අනේ මට වෙච්ච විපතක් කියා ඉතින් කියා ගියා. ඒක නිසා සීමා වෙලා ඒ දුක් විඳින්න සිද්ධ වුණා. බලන්න චේතනාව නරකට පිහිටියාම තියෙන දේ පිළිබඳ. ඇයි කීර්තිය වෙනුවෙන් ධනය වෙනුවෙන් බලය වෙනුවෙන් ඒගොල්ලෝ හිතුවා බුද්ධත්වයේ කියන එක ගන්න පුළුවන් කියලා. දැන් මේක කවුරු හරි මහාන වෙනවා. මහාන වුණාට කාට හරි මේක මේ අල්ලගත්තයි කියලා මේකේ ආනන්ද හැමදුරු කෙනෙක් වෙන්න පුළුවන්. මේක කවුරු හරි අත්පත් කරගත්තයි කියලා මේකේ ආනන්ද හැමදුරු කෙනෙක් වෙන්න බෑ. නේද? එහෙම කෙනෙක් නිර්මාණය වෙන්නේ නැහැ. මේක නිකන් අර රාජ්‍ය තනතුරක් වගේ එකක් නෙමෙයි. මේක අවබෝධයක්. මේ පුටුව මං කාට හරි දෙන ඔය අතරේ කෙනෙකුට. මේ ආනන්ද හැමදුරුගේ වැඩේ ඔබට කරන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. මේක තනතුරක් නෙමෙයි. තනතුරක් නෙමෙයි. අපේ අය පහදින දේවල් දිහා බැලුවාම ඇත්තටම hina යනවා සමහර වෙලාවට. අපි ඔය සිරිපාද බලන්තේ ගියපු වෙලාවක එක්තරා පුද්ගලයෙක් ඉන්න ෆොටෝ එකක් එහෙම ගහන්න යනකොට මිනිහා එම් මත හරිනවා. ෆොටෝ එකට පෙනී හිටින්නේ නැහැ සම්මෝ පින්තූර එකට. ඉතින් කට්ටිය කියන බලන්න එයා බන භාවනා කරගෙන ඉන්න කෙනෙක් ෆොටෝ එකකටවත් එයා සාමාන්‍යයෙන් පෙනී හිටින්නේ නැහැ. එයා ඒ තරම් සිල්වත් කෙනෙක් කිව්වා. මං දන්න හැමදුරංගෙන් එහම කවුද රැවුල වවාගෙන ඉන්න මෑන් කියලා. එයා කියලා කාටවත් කියන්න බෑ මිනිහ වරෙන්තුකාරේ. ෆොටෝ එකකටවත් ඉන්නේ නෑ කිව්වා. එතකොට මේ අද එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා හාමුදුරු කෙනෙක් ඉන්නවා උන්වහන්සේ බණ දානවා ෆොටෝ එකක්වත් දාන්නේ නෑ කියලා. මං හිතන්නේ වරෙන්තුකාරයෙක් ඉන්නේ දෙයි. හැබැයි මිනිස්සු බලන්න කොච්චර දුෂ්කර ජීවිතයක්ද ගත කරන්නේ. මේ මහ කැලෑවට වෙලා මේ බතයි සම්බෝලේ උයාගෙන කාලා මේ කැලේට විනා මෙයා භාවනා කරනවා නේද කියලා ඌ ඇඳලා එන්නේ වරෙන්තුකාරයට. ඒ යක පොලිසිය ගල්ලගෙන කියලා කැලේ දන්න ඉන්නේ. අපේ අය තාවසේ. දැන් මේ කහලා ගියයි දන්නේ නැහැ සිරිපාදයට විවනා. කියයි ඩියක. හෑ? වරෙන්තුකාරයෝ යාගෙන. එහෙම දේවල් තිබුණා. ඔය ජීවිපි කාලේ මේ කාලේ කරදර තිබිච්ච කාලේ භාවනා මධ්‍යස්ථාන වලට පැනලා භාවනා කරා සමහර ජීවිපි කාලේ. ඒකයි භාවනා මධ්‍යස්ථාන ඇවිල්ලා යන්නේ නැහැ නේද කියලා තේරුම් අරගෙන. ඈ පස්සේ ඒකටත් මේ වැඩ පිළිවෙලව යෙදුවා. නැත්තම් ත්‍රස්තවාදීන් ඇවිල්ලා භාවනා කරන්න පටන් ගන්නවා. ඉතින් හරි බොළඳ පැහැදීම ඇති කරගන්න එපා. බොළඳ අපහැදීම් ඇති කරගන්නත් එපා. ඈ ඔව් රහතන් වහන්සේලා Facebook live වෙනවද බන කියන්නේ. හ්ම් උන්වහන්සේලා මේ කැමරා කරකව කව බන කියනද? මඩ ඒක ප්‍රශ්නේ මම මේ කරන්නේ මගේ උමනාවන් නෙමෙයි මම මේ ඉෂ්ට කරන්නේ. මේක ශ්‍රවණය කරන මිනිස්සුන්ගේ උමනාව. මේක තමන්ගේ උමනාවට අර ඇඟිලි දෙක මෙහෙම කර කර ෆොටෝ ගන්න මේ කොල්ලෝ කෙල්ලෝ ටිකුත් ඉන්නවා. මේ කරන්නේ ඒක නෙමෙයි. මේ කරන්නේ මේ මෙහෙවරක්. ඒකයි කියන්නේ දෙලිබිහිය කියන එක ශල්‍යකරණයකට භාජනය කරන්නත් පුළුවන්, මිනිස්සු ඝාතනය කරන්න භාවිතා කරන්නත් පුළුවන්. එකම පිහිය. තේරුණා නේද? ඉතින් මේ හැමදේම ගින්දර වාගේ පිහියක් වාගේ. ඒකේ සුභ අසුභ දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. රහතුන්ට ඒක භාවිත කරන්නත් පුළුවන්, අමු පුතජ්ජට භාවිත කරන්නත් පුළුවන්. දැන් මේ රටේ හරියට මේ වචී පරම භාවය, වචනේට රැවටෙන ගතිය තමයි වචී පරම භාවය කියලා කියන්නේ. ඒකට ඒ වචන මාත්‍රයට පමණක් එයා මුලා වෙනවා. අහවල තන අහවල දෙයක් තියෙනවා කිව්වම මුලා වෙනවා. ඒකයි ස්වභාවය. ඒක පුදුම දෙයක්. ඒක ඒකෙන් අයින් වෙන්න. ඒකෙන් අයින් වෙන්න. කාට වුණත් ඇහුම්කන් දෙන්න. විමසා බලන්න, පිළිගැනීම් ගැතිකම් කරන්න යන්න එපා, ගැත්තු වෙන්න එපා. ඔබ කාගේවත් ගැත් එක්ක එන්න එපා. බුදුහාමුදුරන්ගේ ගැත් එක්කත් එන්න එපා. ආනන්ද හාමුදුරන්ගේ ගැත් එක්ක එන්නත් එපා. දේව ගැත් එක්ක එන්නත් එපා. කාගේවත් ගැත් එක්ක එන්න එපා. ඇයි? ඔබ ස්වාධීනව ඉපදුනේ මව්පියන්ගෙට පින් සිද්ධ වෙන්න. ඔබ ස්වාධීනව ජීවත් වෙන්නේ. ඔබ ස්වාධීනව මේ සතර මහා ධාතුන් යම් තැනක හිර වේද, කැටි වේද, ඇඹ වේද, ගැල වේද, එතනින් ඔබ මේ විනාශ වෙලා යනවා. මේ ඩිංගට මොකටද කාගෙවත් ගෙත් එක්කන්නේ? ඔබේ ජීවිතේ මවුන් කරුවා ඔබමයි. ඔබේ ජීවිතයේ අවසානයේද තීරණය කරන්නේ කොයි විදියටද කියලා ඔබමයි. ඒක ඔබට සුව එළවන විදියට, යහපත ගෙන දෙන විදියට, ශාන්තිය ඇති වෙන විදියට හදාගන්න එකේ වගකීම තියෙන්නේ ඔබටමයි. අත්ථ දීපා විහෙරත, තමාට ආලෝකයක්ව පහනක්ව වාසය කරන්න. ඔබේ පහන දැල්විලාද ඔබේ ආධ්‍යාත්මේ? එහෙනම් අඳුර නැහැ. ඔබේ ආධ්‍යාත්මේ පහන දැල්වුවේ නම් අඳුර නැත. බලන්න ඔබ අන්ධකාරයද කියලා. අන්ධකාරයේද ආලෝකයේද ඉන්නේ කියලා කොහොමද හොයාගන්නේ? අන්ධකාරයේ ඉන්න කෙනා එහෙම හැපි හැපි යන්නේ, ආලෝකයේ ඉන්න කෙනා හොඳට දැකලා ඉක්මනින් එහෙම යනවා. දහවල් කාලේ අපි කිසි ප්‍රශ්නයක් නැතුව දූගුණ දූගුණ යන්නේ හැමතැනම. සිය කල්පනාව නැතුව පොඩ්ඩක් ඉස්සල වැටුනොත් නිසා, සිය කල්පනාව තිබ්බටම ඉතින් ලිස්සන දෙයක් තිබ්බොත් ඉතින් හැටෙනවා තමයි නේද? රාතන් වහන්සේලා වුණත් ඒවා. හිතන්න ඉන්දියානු සමාජයේ මොනතරම් ප්‍රාථමික දුෂ්ට සමාජයක්ද කියලා. ලෝතුරා බුදු කෙනෙකුට අර වේරංචාමි මේ වගේ වස්සාන කාලයක වස්ස ආරාධනා කරලා බඩිකින්නින් තියලා මරන්න පුළුවන්ද කියලා බැලුවා. කියන්නේ දන් දුන්නේ ආරාධනා කළා අපි වැඩේ කරන්නම් කියලා, දෙන්නම් හොඳ උපායක් කියලා, ඔයාගේ බුදු බව නැති වෙන්න කියලා. අනේ මහා සංඝරත්නයට බුදුහාමුදුරන්ට ආරාධනා කරලා දම් පිටක් දුන්නේ. මහරාවිසින් කොහොම කැත මිනිස්සුද ඉඳලා තියෙන ඉන්දියාවේ. පින්ඩපාත ගඩින මගට කටුවිටි දැම්මා. කටුවිටි දාන කටුවිටි මතින් වඩින්න බුදුහාමුදුරන්ට සිද්ධ වුණා. කකුල් තුවාල වුණා. බුදුරජාණන් වහන්සේගේ කකුල කටු යනවා. මහ වලවල් කපලා ඒ වලවල් උඩ අතු දාලා, අතු උඩ පස් දාලා, පස් උඩ තනකොළ වවලා තිබ්බා. බුදුහාමුදුරුව මේ වැටෙන්න කියලා උන්වහන්සේ බුදු නුවණින් දැකලා තියෙනවා. ඒ වගේම වැඩ ඉන්න ආසන හැදුවා වලවල් කපලා ඒ වලවල් උඩ යට උල් ඉඳලා. ඒක වැටිලා මැරෙන්න කියලා බලන්න. ඉතාම පිරිහුණු පහත් අදි පහත් හිතාගන්න බැරි දෘෂ්ටිගත පහත්ම පහත් චර්යා තිබුණු යුගයක තමයි ලෞතුරා බුදු කෙනෙක් ඉපදිලා මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. මේ ධම්මදේව තලයේ තාම ප්‍රාථමික පහත් මිනිස්සු ඉඳලා තියෙන්නේ. ඒ පහත් මිනිස්සු අතර බොහෝම අතරොස්සක් අල්ප පිරිසක් ඉන්නවා. මේ රටෙත් තේමයි මහා ඉසිවරු, මහා ඥානය, මහා ගුණ තියෙන අය බොහොම ටික පිරිසයි. පිරිහුණු මනසකින් යුක්ත බාල පහත් මනසවල් තියෙන මිනිස්සු බොහොමයි. කැලේක සඳුන් ගස් දුර්ලභයි වාගේම මේ අර්ථ සම්පන්න මිනිස්සු හරිම දුර්ලභයි. ධර්මයේ ප්‍රිය වෙන්නේ පින්නතුණ ඒකාන්තයෙන් අර්ථ සම්පන්න ජීවිතයකට පමණයි. නැත්තම් ඔවුන්ට මේ මොහොතත් වටින්නේ වෙන කාරණයක්, වෙන රාජකාරියක්. එනිසා ධර්මයේ ප්‍රියවන්නේ අතිශයින්ම සත්පුරුෂයන්ට පමණයි. සත්පුරුෂ ධර්මකට අහුම්කන් දීලා ඒ සත්පුරුෂයෙකුට පමණයි ඒ සත්පුරුෂ හිතෙන් ඒ හිත දමණය කරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. අසත්පුරුෂ හිතකට ධර්මය රසවත් වෙන්නේ නැහැ, මිහිරි වෙන්නේ නැහැ. ඒ වගේම සත්පුරුෂ කෙනෙකුට සද්ධර්මයම මිහිරි වෙනවා මිසක් අසත්පුරුෂ ධර්මය මිහිරි වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් අන්ධයෝ වගේ බණ කියන ඒවා මිහිරි වෙන්නේත් නෑ. අයියෝ මේ මොනවද කියන්නේ කියලා හිතනවා. ලදරු පාසල් ළමයෙක් සින්දුවක් කියනවා වගේ පේනවා. සැබෑම සාරවත් දේ සාරවත් විදියටම හඳුන ගන්න. සාරංච සාරතෝ ඤත්වා. මොකද්ද සාරදේ? නිබ්බානං පරමං සුඛං. ඒක තමයි සාර. නිර්වාණ නිබ්බාන වගේ වචන තිබ්බට බය වෙන්න එපා. ඔක සංස්කෘත සහ පාලි වචනවල තියෙන ප්‍රභේද. සංස්කෘත වචනක් තියෙනවා, පාලි වචනක් තියෙනවා. ඒ ඔක්කොම එකට කියන්නේ නිබ්බාන කියලා පාවිච්චි කරනවා පාලි. නිබ්බානම් පරමං සුඛං. වැරදි දෘෂ්ටිත් එක්ක කවදාවත් හැප්පෙන්න එපා. මොකද හේතුව ඔබත් දන්නේ නැතුව එතෙන්ට යාවේ. අර කේමාවක් තියෙනවනේ, මෝඩයන්ගේ තර්කවලට ඔබ පැටලෙන්න එපා කියනවා. මෝඩයන්ගේ මෝඩ ප්‍රශ්නවලට උත්තර දෙන්න යන්න එපා කියනවා. ඒ මොකද කියලා අහනවා. ඔවුන් ඔබවත් ඒ තැනට ඇද දාවි කියලා. එතකොට අපි බාල දෘෂ්ටිත් එක්ක හැප්පෙන්න ගියොත් මොකද වෙන්නේ? බාල මිනිස්සුත් එක්ක හැප්පෙන්න ගියොත් මොකද වෙන්නේ? අපිත් දැන් නැතුව අර බාලතන්ට යනවා. ඒ නිසා අඩුපාඩුකම් සහිත ධර්මයක් කවුරු හරි දේශනා කළා, ඒකත් එක්ක හැප්පෙන්න යන්න එපා. ඔබට නිවැරදි මගක් තියෙනවා. ඒ මග ඔබේ ලෝභක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ නිරෝධන් නිබ්බාණං කියන තැනකට මේ ලෝභ දේශ මෝහ දුරු කරගන්න මාර්ගයේ ඉන්න. දැන් හැම තැනම හරි ප්‍රශ්නයක් වෙලා සමහර අයගේ ඔළුවේ. අනේ ස්වාමීනි, එක එක විදිහේ බණ, හතරස් බණ, රවුම් බණ, එක එක බණ කියනවා. මේක අපිට හොයාගන්න හරි අමාරු. අපි කොහොමද අනේ මේ හරිදී හොයාගන්නේ? අර හාමුදුරු, මේ හාමුදුරු, මේ හාමුදුරු බණ, අර බණ, මේ බණ, මේ බණ, ඈ රීමික්ස් බණ, නාස්ටොප් බණ, ඩීජේ බණ ඔක්කොම ඇහෙනවා. මොකද්ද හරි බණ කියලා අහනවා. කාලීන බණ, අභිධර්මය, ඔය ඔය එක එක්කම බණ ඇහෙනවා. අනේ මොකද්ද අපි හෝ තෝරගන්නේ කියලා දැන් ඔළුව තෝන්තු වෙලා ඉන්න කට්ටිය හොඳින් අහගන්න. තෝරගන්න විදිහ මේ කියන්නේ යමෙක්ගේ දේශනයට අහගෙන ඉද්දි, ශ්‍රවණය කරගෙන ඉද්දි ඔබේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල ධර්මය, විශේෂයෙන් මෝහය දුරු වෙවි, දුරු වෙවි, දුරු වෙවි ඔබ ශාන්තියටපත් වෙනවා නම් අන්න ඒ ධර්මයම ඔබ ශ්‍රවණය කරා. ඔබේ ලෝභ ද්වේෂ මෝහ වැඩින්නේ නැතුව හදපතුලේ එන්න එන්න ලෝභ ද්වේෂ මෝහ දුරු කරනවා. දැන් ඇයි පින්නතුනේ අපි කෙරෙහි බැඳීමත් අපි ඔබ කෙරෙහි අඩු කරන්නේ? ඇයි අපිට අවශ්‍ය නැහැ ඔබ අපිට ලෝභ කෙනෙක් බවට පත් කරගන්න? අපිට අවශ්‍ය නැහැ ඔබ අපට ලෝභ කෙනෙක් බවට පත් කරගන්න. ඒකනේ බලන්නකො බුදුරජාණන් වහන්සේ දිරුණුවම් පානකොට කවුරුවක්වත් නැහැ නේ බුදුහාමුදුරු ළඟ. බොහෝ මාරුවෙන් ආනන්ද හාමුදුරු දුවල දුවල වතුර ටිකක් ගෙනල්ලා මේ පොළ බොහෝ මාරුවෙන් යොමු කරගන්නේ. වහන්සේට මහ සෙනඟ හිටියේ නැහැ. අපිට ලෝභයක් ඇති කරන්නේ වෙන අය නම් ඇති කරගන්නේ තමන්ගේ පක්ෂයට, තමන්ගේ ශේෂ්ත්‍රයට, තමන්ගේ වර්ධනයට ඔවුන් කෙරෙහි වටපිටාවය තුළ ලෝභයක් ඇති කරගන්නවා. බැඳීමක්, ලොකු සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. මේක එහෙම දෙයක් නෙවෙයි. මේක අතිශයින්ම සම්බන්ධතාවයක්, හිතවත්කමක්, ශ්‍රද්ධාවක් තිබ්බට ඒ නොබැදීමේ පිරිස හැටියටම ඒ අතහැරීමේ පිරිසක්ම හැටියට කටයුතු කරනවා. ඇරින්න ඒක බැඳීමේ පිරිසක් නෙමෙයි. දැන් බුදුහාමුදුරන්ගේ අතහැරීම මොකද්ද කියලා අහන්න පුළුවන්. දැන් අපි මතක් කළා මේක අතහැරීමක් නෑ කියලා. අන්න ඒක තමයි අතහැරීම. මේක අල්ල ගැනීමක් නෑ කියලා. අන්න ඒක තමයි අතහැරීම. මේ කතා කරන ආනන්ද ස්වාමීන් වහන්සේගේ අතහැරීමේ කියන වචනය මතක් කරනකොටම තේරුම් ගන්න මේ අතහැරීමක් නොවන අතහැරීමයි කියලා. මේ බැඳීමක් නොවන අතහැරීමයි මේ කතා කරන්න. මේ අතහැරීම කියන වචනය ඇසෙනකොට ඒක පරමාර්ථයට පැමිණෙන. මේ ලෝකෝත්තර වචන අසද්ධි අසද්ධි මේ ලෝකෝත්තර වචන ශ්‍රවණය කරද්දි කරද්දි පිනතුන ඔබේ ආත්මය වෙනස් වෙනවා. විශිෂ්ට ගුරුවරයා පිනතුන පැහැදිලි කරන්නෙත් නෑ, උගන්වන්නෙත් නෑ, කියා දෙන්නෙත් නෑ. ඒ ආත්මය වෙනස් කරනව පමණයි. ඒ ආත්මය වෙනස් කරන්න ඔබ හිටපු තැනට ඔබව ගෙනල්ලා දාන එච්චරයි. ඒකයි වෙනස කියන්නේ. ඔබ හිටපු තැනට, ඔබ ඉපදුණු තැනට, ඔබේ සැබෑ ස්වභාවික තැනට ඔබව ගෙනල්ලා හිටවල තියෙන ඔන්නතර ඉඳන් දැන් බලන්න ලෝකෙ දිහා. ඔබ ගියා විවිධ මාවත්වල, රැකී රක්ෂා මාවත්වල, තනතුරු මාවත්වල, ආගම් මාවත්වල, ජාති වර්ග පක්ෂපාත මාවත්වල ගිය නැවතත් ඔබ ඉපදුණු තැනටම ඇවිල්ලා හටගත් තැනටම ඇවිල්ලා ලෝකේ බලන්න පුරුදු වීම. ඒ නිවැරදිව බලනවායි කියන තැනට පින්තුනේ සියල්ල එකතු වෙනවා. සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචාව, සම්මා සතිය, සම්මා සමාධිය, සම්‍යක් ඥානය, නිරෝධ සංඥාව, විමුක්ති සංඥාව, පිනතුනේ දහස් වාරයක් එකම තැනට ඇඟිල්ල තියලා එකම දෙයක් මම ඔයත්තන්ට පෙන්නන්නේ. දහසක් දෙයක් මම පෙන්නලා නැහැ. දහස් වාරයක් එකම තැනට ඇඟිල්ල තියලා එකම දේ පෙන්නන්නේ. මොකද්ද ඒකම දේ? දැකලා කියන්න ඕන. ඒකටත් අන්දය වගේ කල් ගෙඩියක් ගහන්න නැතුව. දැන් වචන කියන්නේ ගල් ගෙඩිය. එකම දේ කියලා කල්පනා කරගෙන හිටිය මොකක් හරි කිව්වා. ඔබට ස්ථීරද? තහවුරුද? නැහැ නිකන් හරි කියලා හිතනවා. මේ ධර්මයේ මහා වචන සමුදායකින් කතා කරන හැම දෙයකම තියෙන එකම අර්ථයක් වෙනවා. අකාලිකයි කිව්වත් ඒ අර්ථය එකයි. නිරෝධය කිව්වත් ඒ අර්ථය එකයි. විමුක්තිය කිව්වත් ඒත් ඒකමයි. සම්මා දිට්ඨිය කිව්වත් ඒත් ඒකමයි. සම්මා සංකප්පය කිව්වත් ඒත් ඒකමයි. සම්මා වාචාව කිව්වත් ඒත් ඒකමයි. සම්මා සමාධිය කිව්වත් ඒත් ඒකමයි. සම්මා සතිය කිව්වත් ඒත් ඒකමයි. සම්මා ආජීව වායාම කම්මන්තේ කියලා කිව්වත් ඒත් ඒකමයි. චේතෝ විමුක්තිය කිව්වත් ඒත් ඒකමයි. දැන් බලනකොට පින්නතුළු තේරෙනවද? මේ සියලුම සාමීන් වහන්සේලා අවබෝධයෙන්ට පත්වෙච්ච හාමුදුරන් වහන්සේලා මතක් කළා. සායනන්සේ මතක් කළා මේ එකම දෙයට වචන ගොඩක් තියෙනවා විතරයි. එකම දෙයයි. සබ්බේ සංඛාර අනිච්චා කියන්නේ ඒත් ඒකමයි. වෙන එකක් නෙමෙයි. සබ්බේ ධම්ම අනත්තා කියන්නේ ඒත් ඒකමයි. දුක්ඛා කියන්නේ ඒකමයි. දැන් ඔන්න බණ ටික ඉවරයි. වචන ගොඩ අපරාධි මං හිතේ ගොඩක් කියලානේ. දැන් මොකද වෙන්නේ? දැන් ගොඩක් බණ අහන්න නෑනේ. ගොඩක් බණ අහන්න නෑ. සාමනද තියෙන්නේ සංවරය කියන්නේ ඒත් ඒකටමයි. ශික්ෂණය කියන්නේ ඒත් ඒකටමයි. මතක් කරා කාලිකයි කියන්නේ ඒත් ඒකටමයි. සාමනද ඔක්කොම වචන කියන්නේ දන්න දන්නේ ඔක්කොම කියන්නේ ඒත් ඒකටමයි. ඒත් ඒකටමයි. අන්නේ එක අන්නේ එකම තැනකට ඇඟිල්ල දික් කරන්නේ අන්නේ දී. දැන් ඇඟිල්ල දික් කරලා පෙන්නද්දී එක සැරයක් දබර ඇඟිල්ල දික් කරලා පෙන්නන්න පුළුවන්. එක සැරයක් මැද ඇඟිල්ල දික් කරලා පෙන්නන්න පුළුවන්. තව සැරයක් සුළ ඇඟිල්ලෙන් පෙන්නන්න පුළුවන්. සම්පූර්ණ අතම දික් කරලා පෙන්නන්න පුළුවන්. අත් දෙකම දික් කරලා පෙන්නන්න පුළුවන්. දැන් මේ මොකද්ද පෙන්නන්නේ? මෙයා බලන්න ඕන මේ ඇඟිලි එකක් දික් කරාද, මෙයා දඹර ඇඟිල්ලද දික් කරේ, මහ පොට ඇඟිල්ලද දික් කරේ කියලා එක නෙමෙයි. අත අත් දෙකමද දික් කරේ කියන එක නෙමෙයි. මේවයි පෙන්වන්නේ මොකද්ද? මොකද්ද පෙන්වන්නේ? සංඥා නිරෝධය. ඈ මොහත මොහොතක්. මොහොත කියලා කියන්නේ මොකද? මොහොතක් කියන තප්පරයකට නේ. මට මොහොතක් පාසා සී වෙනවා කිය ඔය කියන්නේ නේ. මොහොතක්. මේ ලෝකේ ඇත්තටම මොකවත් නැත්තම් මොනවද අපිට පෙන්වන්න තියෙන්නේ? Nirodhe කියන එක දකින්න පුළුවන් දෙයක්ද? Nirodhe කියන එක දකින්න පුළුවන් දෙයක්ද? දකින්න බැරි දෙයක්. Nirodhe කියන්නේ දකින්න බැරි දෙයක්. අකාලික බව කියලා කියන්නේ දකින්න බැරි දෙයක්. එතකොට තව නිවන කියන්නේ දකින්න බැරි දෙයක්. එහෙනම් දැන් කොහොමද අපි දෙයක් දකින්නේ? සම්මා දිට්ඨිය කියන්නේ දකින්න බැරි දෙයක්. හරි, වැඩි නෙමෙයිනේ. ඔබ මම කියන කෙනාව පෙන්වන්න කතා කරලා කතා කරන්න හැම තිස්සෙම මම කියනකෝ මම කියන කෙනා පෙන්වන්න. මම කියලා කතා කරනවා නම් ඒ මම කියන කෙනාව පෙන්වන්න බලන්න. මීට පස්සේ මමත්වය ඇති කරගන්න ඕන මමත්වය අඳුනගෙන. එතකන් මමත්වය ඇති කර ගැනීම වහාම එයත් එක්ක තියෙන සම්බන්ධතාවය වහාම අත්හැර දාන්න ඕන මමත්වය අඳුන ගන්නකම්. ඊට පස්සේ මං අඳුරන්නේ නැති කෙනෙක් වෙනුවෙන් අවබෝධයක් නැති කෙනෙක් වෙනුවෙන් නැහෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. දැන් මම කියන කෙනා අඳුරන්නේ නැහැ නේ. තාම පෙන්න ගන්නත් බෑ. එයාගේ ස්වරූපය එයා දන්නෙත් නැහැ. කොහොම මම කියලා කෙනාව අඳුන ගන්නතරු මමත් වෙනුවෙන් ආයි වැඩ කරන්නේ. මාරය හැංගිලා ඉන්න එපා වර එළියට. හැබැයි එළියට වර කියලා කිව්වහම ආවොත් එහෙම මුණ දෙන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕන. එහෙම නැත්තම් බෑ. ඊට එක අම්ම කෙනෙක් කිව්වනේ මරුවා වර එළියට කියලා සටන තණ්ඩ ගැහුවලු. ඒ වගේම ඉතින් ඔක අහගෙන හිටපු එක්කෙනෙකුත් ඔය ගෘහ සේවයේ දෙන කට්ටියත් අයියෙන් කෑ ගහලා කිව්වලු මරුවා වර එළියට මම ඉන්නවා මේ වර සටනට කිව්වලු. ගෙදර මිනිස්සු එයිලා ගහලා ගියාලු. තෝබල කෑ ගහන්නේ මොකද කියලා. සද්ධර්මයේ පින්නතුනේ වචනවලට ගේන වචනවල පටවන්න වචනවල රඳවන්න බෑ. සත්‍ය වචනයක රඳවන්න බෑ. සංකල්පයක් විතරයි වචනයක රඳවන්න පුළුවන්. එතකොට ඔය නිරුත්තිය වැරදි මේ නිරුත්තිය හරි කියලා මේ ලෝක ඝෂ්ඨණයක් තියෙනව නේද හාමුදුරුවරු අතර. මම උන්වහන්සේලා කෙරෙහිත් කියන්න තියෙන අනේ පව්. උන්වහන්සේලා කැමති නම් මගේ ළඟට එන්න. මරණ වේ දැන් ඔල යන්න බෑ මං කියලා දෙන්න. අනේ පව් එහෙම නිරුත්ති දෙන්න බෑ. ඒක අර පරණ නිරුත්තිය බොරුවක් කියලා උන්වහන්සේගේ නිරුත්තිය සනාථ කරනවා. භාෂාවට සාපේක්ෂිතව කරනවා. තමන්ගේ හිතුවක්කාර මතෝලින් කරනවා. ඒව තවත් සංකල්පවල පැටලීමක් පමණයි. මං හරි සන්තෝෂ වෙනවා. මෙහෙටත් ඇවිල්ලා ආයි රවුන්ඩ් රවුන් ගිහිල්ලා ආයි ආයි එපා වුණාම ආයි ආයි ඇවිල්ලා ආයි ආයි සාහිනවාසයේ බණ ටිකම තමයි ආයි ආන්න ඕන. ඒ බණ මකලා මේ බණම ගහලා දෙන්න කිව්වහම හරි සන්තෝෂයි. හරි තර්කානුකූල විදියට උස් හඬකින් එක්තරා විදියකට ශෛලයකට බොරු කියනවා නම් මිනිස්සු අහගෙන ඉන්න ස්වභාවයක් මම දැකලා තියෙනවා. මම දන්නවා ඔබම ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඒ සම්මතයටත් යථාර්ථයක් නැති සත්‍ය තුලත් යථාර්ථයක් නැති ලස්සනම ටොම්පච ගහන ලොකු හඬින් සද්ද විශාලයි ලොකු පිළ විශාල විදියට හොඳට ගරුත්තේ ජානවිතෝ ඉඳලා ලස්සනට ලොකු හමින් පච කියනවා. අහගෙන ඉන්නවා. ඒකට හේතුව මේ විචාරශීලී බුද්ධියක් නැහැ. ගැඹුරින් යමක් හිතන තේරුම් ගන්න බුද්ධියක් නැහැ. ඔහු දෙක කොහේ පිළිගැනීම තමන්ගේ ටිකක් තරකයකට සාපේක්ෂිත වෙන්න මොකක් හරි උදාහරණයකුත් දක්වලා බොරුවක් කිව්වොත් පිළිගන්නවා. දැන් ඔන්න මෙහෙම උදාහරණයක් දක්වන්න පුළුවන්. එක්තරා දේවාගම් උගන්වන කෙනෙක් ඇවිල්ලා හාමුදුරු කෙනෙකුට කිව්වලු මේ බිල්ඩින් එක හදන්න ප්ලෑන් එකක් තිබ්බද කියලා කිව්වලු. ඊට පස්සේ කිව්වලු ඔව් මේ ඉස්පිරිතාලේක සාකච්ඡා කරලා තියෙන මේ බිල්ඩින් එක හදන්න ප්ලෑන් එකක් තියෙනවා මැප් එකක් ඇඳපු කෙනෙක් ඉන්නවා කිව්වා. ආන් ඒ වගේ තමයි මේ ලෝකයටත් මැප් එකක් ඇඳපු කෙනෙක් ඉන්නවා කිව්වලු. කොහොමද උදාහරණ එකක් ගැලපිලා යනවනේ ටික් ගැලන ඇත්ත නේනම්. එතකොට මේ මූද රැළ ගහන්නෙත් මැප් එකකටද කියලා අහන්න කියලා මං කිව්වා. ඒවල මූද රැළ ගහන මැප් එක ඇඳෙන්නේ බලේ අම්මද කියලා. ඒක හිටියාම කම්පැනි වෙලා උලක වැඩි වෙලා සුනාමි එන්නේත් මේ මැප් එකේද. ඉතින් අර ඒ වගේ මේ නිකන් ගැලපුණයි කියලා තර්කයට උදාහරණයට එහෙම බාරගන්න එපා. එහෙම බාරගන්න එපා. ප්‍රතික්ෂේප මුඛයෙන් දෝෂ සහගත මුඛයෙන් වෛරී සහගතව යමක් ප්‍රතික්ෂේප කළා කියලා ඒ වෛරී සහගත මිනිස්සෙගේ දේවල් විශේෂයෙන් බාර ගන්න එපා. ද්වේෂ සහගත ද්වේෂ මූලයක් දෝෂ මූලයක් තියෙනවා නම් ඒක බාර ගන්න එපා. මොකද හේතුව අපි ද්වේෂය රැස් කරන්න ආව පිරිසක් නෙමෙයි. අපේ අනන්ත සංසාරේ ලෝභ ද්වේෂ මෝහ රැඳෙනවා රැඳිලා තිබිලා තියෙනවා. ඒ නිසා ඒව නෙමෙයි. දැන් මොකද්ද භාවනාව කියලා තේරෙනවද? මේකට කියන්නේ විදර්ශනා භාවනා. මේ විදර්ශනා භාවනා හුදෙක් පටු 40කට 50කට 100කට වෙන්නේ නැහැ. ඔබේ මනසේ ස්වභාවය මොකද්ද? ඔබේ මනසේ ස්වභාවයට මේ භාවනාව හදන්න ඕන. වඩු බාස් ගෙදරට ගැළපෙන විදිහේ දොරක් හදනවා. දැන් මෙතෙන්ට මේ ලොකු දොර දැන් ඕගොල්ලෝ ගෙවල් වල වගේ දොරක් නෙමෙයිනේ මෙතන තියෙන ලොකු දොරක් තියෙන්නේ. එතකොට බාස් ඇවිල්ලා මේක බැලුවා. බලලා මේකේ තියෙන උස මහතට එයා ලොකු දොරක් හැදුවා. දැන් බාස් ලෝකේ හැදලා තිබ්බන එකම දොරක් හැමතැනටම හැදුවේ නැහනේ. නෑ ඔබේ ප්‍රශ්නේ කොයි විදියටද මේ ප්‍රශ්නෙට හරියන්න මේක හදාගන්න ඕන. ඔබේ විදර්ශනාව ඔබේ මෙහෙයවීම ඒ විදියට හැඩ ගහන්න ඕන. එහෙම නැතු එකම දොරක් ලෝකෙ කාටවත් දීලා හරියන්නේ නැහැ. දැන් ඒකත් අර වගේ උදාහරණයක් ගැලපුණාට ගන්න එපා. ඒක පොඩ්ඩක් විද්‍යාත්මක බව බලන්න ඒක ගැලපෙනවද ගන්නට කියලා. ගැලපෙනව නම් ගන්න. ගැලපෙනව නම් ගන්න. මොකද හේතුව තමන්ගේ හිතේ තියෙන ස්වභාවයන් වෙනස්. දැන් ඖෂධත් එහෙමයි. යම් කිසි මූලික ඖෂධ සිද්ධාන්ත ටිකක් හොයා ගන්නවා. ඒ ඖෂධ සිද්ධාන්තම නැවත නැවත අඩු වැඩි කරමින් සම්මිශ්‍රණය කරමින් අනානා අනානා හදා හදා දෙනවා. ඒකයි ලෝකෙ කියන්නේ. ඒ කසාය පැත්තෙන් සිංහල බෙහෙතත් ඒකයි. එතරම් ගස්සල් පොදු ටිකක් තියෙනවා. ඒ ටිකම එක එකට ඒකට අඩු වෙරි. දැන් ඔය සිංහල බෙහෙත් බඩු කඩේකට ගියම සීමා සහිතයි. කෙප්පරක් තියනවද මේ බෙහෙත් ටිකයි තියෙන්නේ. ආර 200ක් හරි සීමා සහිතයි. ඒ ටිකකින් අඩු වැඩි කරලා පත වැඩි අඩු වැඩි කරලා තමයි ඕන බ්ලඩ් එකට හදන්නේ ඒක. එතකොට බෙහෙත් කඩේට ගියත් ෆාමසියට ගියත් ඒත් එහෙමයි. නෑ සීමා සහිත බෙහෙත් ටිකක් තියෙන්නේ. ඒ වෛද්‍යවරයා මේකේ මාත්‍රාව උස් පහත් කරලා නැත්තම් ඕව සම්මිශ්‍රණය කරපු ඒවා ගෙනල්ලා සුදු බොම දෙයක්. ඒකෙන් මිනිස්සුන්ට හොඳ වෙනවා මාත්‍රාවෙන්. ඉතින් ඔබේ මනසේ ස්වභාවය මොකද්ද? ඒ ස්වභාවයට ඔබ එන මමත්වයේ සැප නැ දුකයි කියලා ඔබට තේරිලා තියෙනවා. මමත්වයේ සැපයිද? මමත්වයේ හරි බියජනක තැනක්, හොල්මන් කරවන තැනක්. මට නම් හිතුණ පින්නතුනේ ඒ කාලේ මේකෙන් නිදහස් නොවේ නම් වැඩක් නැහැ. මොන දේ ලැබුවත් වැඩක් නැහැ. රජ සම්පත තියා කිසි දෙයකට මට වැඩක් නැහැ. මට ඒ සමයේ ඇත්තෙන්ම කවුරුවක් ඇවිල්ලා කිව්වනම් ඔබට ජනාධිපතිකම දෙනවා වරෙන් යන්න කිව්වනම් මං කියන බෑ බෑ මේකෙන් නිදහස් වෙන්න නැතුව මට ඕක වැඩක් නැහැ. මේ නිදහස් වුණාට පස්සේ කමක් නැහැ. තේරුණා නේද? දැන් අපේ හාමුදුරු කෙනෙක් හිටියා. දැන් මේ දැන් අපි මේ පොතේලි දක්වන එක තියෙනවා 26 වෙනිදා. ඒකටත් ඒ මෙතුමා සහභාගී වෙනවා. මම රෙකෝඩින් එකක් කිල්ලුවහම මට දුන්නේ නැහැ ගෙනල්ලා. හාමුදුරන්ට ඕව ඕනේ නැහැ රෙකෝඩර් අනම්ම නම් මේ හාමුදුරු බන බහන්න කිව්වා. නමුත් ඒක තමයි ඒ ආදරේ ස්වභාවය. නමුත් මට මම කිසිම උදව් උපකාර කරන හාමුදුරු මම උපදෙස් දෙන හාමුදුරු මම. නමුත් එහෙම උපදේශයක් නැති පොඩි හාමුදුරු කෙනෙක් හිටියා. මිනිහා කොම්පියුටර් එකක් කිල්ලුවා මිනිහට කොම්පියුටර් එකක් ගෙනල්ලා දුන්නා. ඒ සමයේම ගිහිල්ලා මේ මිනිහා වැඩි කියන්නේ නැහැ. මම බැලුවා හොඳට කොම්පියුටර් එකක් ඉතින් වැඩ කරන ඉතින් හරි ආසයි හරි ශෝකයි ඉතින් මම කල්පනා කරන උදව් කරපු මට ගෙනල්ලා දුන්නේ අර මේ වෙන හාමුදුරු කෙනෙකුට. දැන් ඒ හාමුදුරු සිවුරු ඇරලා ගිහලා දැන් කැනඩාවේ කොහෙද ජොබ් එකක් කරන රස්සාවක් කරන එනවා මොන කතා කළා කතා කරා මම දැනගත්තා මේ ඉන්නේ අර පරණ කාලේ නේද. දැන් බලන්න සමහර දේවල් ඒවා විස බීජයක් හැටියට ඒගොල්ලන්ට ඒක බලපෑවා. මට රෙකෝඩර් එකක්වත් ගෙනල්ලා දෙන්න නැති වෙනවා මං හිතුවා. ප්‍රාථමික වෙලා ගන්නෑ කිසි දෙයක් වැටිලා ගන්නෑ. යාචකයෝ වගේ ගන්නෑනේ අපි පූජා බුද්ධින් දෙන දෙයක් නේ ගන්නෙ. මට බෑ කියලා ඊට පස්සේ කියනවා නෑ ස්වාමීන් වහන්සේ ගෙනල්ලා දෙන්නන්න මං. මං කෝ දැන් බෑ කිව්වනේ ඕන්නේ. ඒක තමයි ඒ ගුණේ තියෙන්න ඕන. වැටෙන්නේ නැති ගුණේ තියෙන්න ඕන. ඈ දුන්නත් ඒක හරි ගරු සම්පන්නව හම්බුනොත් විතරයි ඒක ගන්න නැත්නම් ගන්න ඉති ස්වභාවයක් තියෙනවා. ඈ දානෙ වුණත් ගරු සම්පන්නව බෙදුවොත් විතරයි බුදු කෙනෙක් වළඳන්නේ. ඒක ගරු සම්පන්නව පූජා බුද්ධියෙන් දුන්නේ නැති වුණොත් ඒක විසික් කළා දානවා. ඒක එහෙම තමයි. දැන් බලන්න මට ඒක නොදුන්නු නිසා මම කල්පනා කළා ඔය ඔක්කොම රෙකෝඩින් අනම් මනම් ඕන මට මේ ආධ්‍යාත්මික රෙකෝඩින් එක නැති නිසානේ. මේ ආධ්‍යාත්මික රෙකෝඩින්ස් එක මම මේක හයි කරගත්ත ගමන්ම ওই රෙකෝඩින් එකක්වත් මට ඕනේ නැහැ. ඇත්තටම මට හිතින් එහෙම දුකක් ඇති වෙලා තියෙන දැන් මම බලහන්ද ගියාම මම බලන රෙකෝඩින් යන්ත්‍ර දිය අරක සෝනි අරක පැනසොනික් අරක ඔය තියෙනවා මට නැහැ මුන්ට තියෙන මට නැහැ. ඒ සමහර අය කැමරා හැම ගෑනල්ලා හයි කරගෙන ඉන්න ඔය වගේ එකට අපිට යන්න බෑ හීනයක් ඒක. මම ගිහිල්ලා මේ දැන් ටේප් කරගෙන ගිහිල්ලා අහලා බලනවා කියලා. ඉතින් මට අර රෙකෝඩින් එක නැති නිසා මම කරන්න එකම රෙකෝඩින් එක මගේ ආධ්‍යාත්මික අවධානය පමණයි 100ට 100ක්. මොකද රෙකෝඩින් එකක් නැහැ. හැලුනොත් හැලුනා මොකක් හරි. ඒ නිසා හැලෙන්නේ නැති වෙන්න මම අහන්න ඕන. අහලා මං හොඳට මේක හකුලවල තේරුම් ගන්න ඕන. අවබෝධ කරගන්න ඕන වගේ කියලා. සුනාත කියන ගුණයට මම වැටුණා. ඇත්තටම මගේ පිනට මට හම්බුනේ ඒ රෙකෝඩින් එක. හම්බුණා නම් මගේ වීරිය මද වෙනවා. රෙකෝඩින් එක දැම්මා. කමන්නේ ඔය ඇහුන්නේ නැති උනත් මට ගිල් අහගන්න පුළුවන්. ආයෙ එහෙනම්. අතෙන්දි සිද්ධ වුණා මට ආයෙ ගිහින් අහන්න විදියක් නැහැ. ක්‍රමයක් නැහැ. ඒ දවස්වල තිබුණ නැහැ එච්චරෝ ඩිජිටල් රෙකෝඩින් මේව සුලභව තිබුණ නැහැ. කලාතුරකින් අපිට රටින් ගෙන ආපු එකක් දෙකක් තිබ්බා. අනිත් ඒවාට අර කැසට් තිබ්බේ. කැසට් දාලා පටිය කරගෙන දාන ඇහුවේ. ඉතින් මට තිබුණේ මම ඇහුවා සුනාත කියන ගුණය. ඒ නිසා මෙතන ඉන්න පින්නතුන් යංකිස කෙනෙක් නිවන් අවබෝධ කරන අරමුණින් ඉන්නවා නම් ඒ සුනාත කියන ගුණය තියෙන්න ඕන. තේමනේ සුනාත කියන ගුණය තියෙනවා. තේමනේ ඒ වගේම ඔය සාමින් වහන්සේලා මේ වැඩ ගන්නකොට ඒක ආශිර්වාදයක් ලැබෙන්නම ඕගොල්ලෝ මේ වැඩ ගන්නවා. දැන් ඔන්න එක සාමින් වහන්සේලා කට්ටියක් අරගෙන ගිහිල්ලා සරුව රාත්‍රික පිරිත් දේශනාවක් කරවගත්තා. කරවගෙන ඔය මහරගම් පැත්තේ මාර්ගපති ලොකු ප්‍රසිද්ධ පිරිවෙනකින් හාමුදුරුවෝ ගියා. මං කිව්වා මං අර අහවල් කඩේට ගිහිල්ලා ඒකේ හරියට බඩු මිලයිනේ. කිව්වා මේ හාමුදුරුවෝ ඔය ඕදෙය කුණු ලෝභය අපිට කියලා පිටිතක් කියව ගත්තා කිව්වා. මුළු රැයක් නිදිමරවල අපිට පිටිතක් කියලා උදේ දුන්නේ පිටිපිටි පැකට් එකක් විතරයි. ඇතිනේ ආශිර්වාදයක් අම්මදා. ඒ වගේ මරවල වැඩක් ගත්තොත් එක හාමුදුරුවෝ කෙනෙක්ගේ හිත සන්තෝෂයෙන් දීපියක රුපියල් 5000ක් ඉති විදිහ ගත්තත් බැන බැන ඉන්නේ ඔය මූසලේ වැඩන්නේ ඕක ලෝභී කියලා. ඉතින් ඇත්තට මේක වෙනවා ඒක එහෙම වෙනවා. දැන් මෙහෙට එන සාමිවහන්සල මම හරි සන්තෝෂ කරලා යන්නේ ඊළඟ දානටත් එන්න කියනවා. ආයි එන්න කියන ඊළඟ දානටත් කියන්නේ සාමිවහන්සල අපි වරින් නම් කියනවා. මොකද හේතුව උන්වහන්සේලා තෘප්තිමත් වෙන විදියට උන්වහන්සේලාට අවශ්‍ය කරන විදියට අපි මේ කටයුත්ත කරහම උන්වහන්සේලාගේ පැවැත්ම කරන්න පුළුවන්කම ලැබුණාම උන්වහන්සේලා හදවතින් ප්‍රසාදයක් දක්වනවා. ඒ නිසා මේ අපිව අඩම්බල මේ කන ටිකක් කැවුවයි කියලා කාටවත් නිවන් දකින්න බෑ. අපේ හිත ඇතුලෙන් ආශිර්වාදය ගියේ නැත මේ යකමාව රස්තිය අදු කරා මේ හාල් මැස්සේ කවන්න අපිට ඈ මගේ කාලේ නාස්ති කරා කියලා මග දිගට බැන බැන આવොත් එහෙම කිසි වෙලාවක එක්ක බණක් දහමක් කහලා අනේ ශ්‍රද්ධාවේ නිවන් දකින්න ඕන. නැත්නම් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ හිත බිරෙන්න දෙන්න ඕන. දැන් අපිට සත පහක් කන්න දුන්නත් ඒ මනුස්සයා ශ්‍රද්ධාවෙන් ධර්මය අහලා අවබෝධය කරා ගමන් කරනව දැක්කොත් අනේ මම ලොකු සේවයක් කරන්න මට ලැබුණා කියලා ඒ ආත්ම තෘප්තිය ගන්නවා. තේරෙනා නේද? එහෙම නැතුව මේ මිනිස්සුන්ටත් වැඩක් කරගන්නේ නැතුව අපෙත් කාලේ නාස්ති කළා නිකම් මේ හාල් මැස්සෙක් කවලා අනිවාර්යෙන් බයිනෝ මේ නදගේ මේ කන්න කන්නේ වැඩක් නැහැ කියලා. එහෙනම් තාමඳුරගේ උට හිත පිරෙන්න දෙන්න ඕන. දැන් නම් ආනන්ද හැමෝට 5000 දුන්නට හිත පිරෙන්නේ නැහැ. ඉස්සර නම් පිරෙනවා. දැන් පිරෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් 50000ට එයා දෙන්න වෙනවා නේ.
මගේ එක මහත්තයෙක් ඇව හෙට බෙල්ලම් වෙල නායක හමුදුර වඩිනවා. උන්වහන්සේට දැනෙන්න මොනව හරි දෙන්න ඕන මට කිව්වා. මං කිව්වා ඉතින් බෙල්ලම් වෙල හමුදුරවන්ට දැනෙන්න නම් ඉතින් හෙලිකොප්ටරයක්වත් දෙන්න වෙයි කියලා. ඒව නැත්තම් ඔක මතක හිටින්නේ නැහැ කිව්වා. එහෙම දුනායිනද? ඔව් මං කිව්වා ඒක තමයි කියලා. උන්වහන්සේගේ හැටියට දෙන්න මේ වගේ දේවල් දෙන්න වෙනවා කියලා. නැත්තම් ඉතින් අපි වගේ පොඩි හමුදුර කෙනෙකුට නම් ওই පොඩි පිරිකරක් දුන්නත් මතක හිටිනවා කියලා. එහෙම එකක් නෙමෙයි මේ ආධ්‍යාත්මයට අවධානයෙන් මේ පුස් වැඩපැත්තට යන්නේ නැතුව අවබෝධය කරා ගමන් කිරීම සඳහා කටයුතු කරන්න ඕන. නැත්නම් ඉතින් ඔයත් හැමෝම සෝදානන් වෙන්නේ දානන්ද හමුදුර කැඳ කැඳ ගෙවල් වලට දානි වළඳවන්න ආස නැද්ද කට්ටිය? අනේ ආස හැබැයි ගෙදරත් එක දවසක් හරි වැඩිලා දානි වළඳනවා නම් කියලා නේද? නමුත් ඒක කිසි ප්‍රතිඵලයක් නැහැ. ප්‍රායෝගික අවස්ථාවක් ඇති වෙනවා. සයින්හසයට දාන වළඳන්න තැනක් නැති වෙනවා. විශේෂයෙන් වැඩම්මල නෙමෙයි. ඒක පලාතර දේශනයකට වැඩම කළා. මේ වැඩම කළා අන්න දානේ විශේෂයි අවශ්‍යතාවයක් දැන් තියෙන්නේ. චාලිත්‍රයක් නෙමෙයි තියෙන්නේ දැන් අවශ්‍යතාවයක්. ආන්න ඒ වගේ අවශ්‍යතාව පූර්ණ වෙනවා. ඉතිහාසයේ මේ හැම දෙයක්ම නිර්මාණය වුණේ අවශ්‍යතාව මත. පස්සේව චාලිත්‍ර බවට පරිවර්තනය වුණා. තේරුණානේ අවශ්‍යතාවක. දැන් වස්සාන කාලය කියලා කියන්නේ ඉන්දියාවේ වස් සමාදන් වීම අතිශය අවශ්‍යතාවයක්. ඒ හේතුව සමතලා පොළොවක් තියෙන ඉන්දියාවේ වතුර ඉන්න ළඟට බෙල්ල ළඟට ගලනවා. උන්වහන්සේලා ගස් බෙනවල කඳු ගැට තියෙන තැන්වල බොහොම අමාරුවෙන් දිවි ගෙවනවා. අට්ටාල උඩ ඒ අවශ්‍යතාවය වස්සාන කාලේ බොහොම දරුණුයි. දැන් වගේ නෙමෙයි. කොහොවත් යන්න බෑ. ආහාර ටිකක් රැස් කරගෙන ඒකෙන් ජීවිතය රැකගත්තොත් මිසක් නැත්තම් බඩිකින්නේ මැරෙනවා කන්න දෙයක් නැතුව. ප්‍රායෝගිකයි. ප්‍රායෝගික අවශ්‍යතාව නිසා ඒ පාසේදීම වුණත් බොහෝ දුර පයින් ඇවිල්ලා බොහොම කැතකුණු පෑගිලා කකුල් අනිවාර්යෙන් සේදී යුතුද නැද්ද? සේදී යුතුයි. දැන් නම් ඉතින් අපි කකුල් දෙක උන්ටර සෝදලා සරෙප්පුත් දාගෙන කාර් එකෙන් ගිහිල්ලා බහිනකොට මොන පැතුනද මොකක් නෑ. දැන් චාලිත්‍රක වතුර බින්දු දෙකක් දාන කකුලට. ඒසා ප්‍රායෝගික මිනිසෙක් වෙන්න, ප්‍රායෝගිකව අවදිවන්න, ප්‍රායෝගිකව ජීවත් වෙන්න, හැද සාක්තියට වංචනිකව කටයුතු කරන්න, පේන කටයුතු කරන්න කිසි දෙයක් ඕනේ නෑ. මං හදවතත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න. ඒක තමයි හොඳටම වැදගත්. හද සාක්ෂියේ සංවේදීව ජීවත් වෙන්න. ඒක තමයි ඔබේ ජීවිතය කියලා කියන්නේ. ඒක තමයි ධර්ම කියලා කියන්නේ. ඉතින් අපිට ආත්ම සංවේදී වෙන්න මොනතරම් අමාරුද? ඈ රාගම් වර්ග ගෝත්‍ර දෘෂ්ටි බිඳගෙන ආත්ම සංවේදී වෙන්න, ආත්ම නීතියට, ආත්ම විනයට, ආත්ම දහමට, ඒ ආත්ම සත්‍යයට මොහොන දෙන්න ඉගෙන ගන්න. ඒකයි ධර්මය කියන්නේ. හැමදෙනා